නිපුණ රණවක ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ඉස්ෘති සභාපතිතුමනි, අද දින ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පිළිබඳ විවාදයට අවස්ථාව ලබා දීම පිළිබඳ ප්‍රතිවේම ස්තුතිවන්ත වෙනවා. ජල සම්පාදන මණ්ඩලය පසුගිය වසර 20-25ක කාල සීමාව තුළ විශේෂයෙන්ම 2005න් පස්සේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50%කට ආසන්න ප්‍රමාණයකට නල ජලය ලබා දීම සඳහා කටයුතු කර සිටින, ඒ සඳහා රුපියල් බිලියන 100%කට ආසන්න මුදලක් ඒ ව්‍යාපෘති සඳහා වැය කරලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයක් විදිහට ගත්තම පසුගිය කාලය පුරාවට ජල සැපයුම් ප්‍රමාණය 200%කින් පමණයි. පසුගිය වසර 15ක කාල සීමාව ඇතුළත 200%කින් පමණ වැඩි කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. 2012 වර්ෂය වෙනකොට 60,000ක් පමණ වෙච්ච ජල සැපයුම් ප්‍රමාණය අද වෙන විට 120,000ක් පමණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. වාර්ෂිකව අලුත් සම්බන්ධතා 15,000ක් පමණ ලබා දීමට හැකි තත්ත්වයක් අද මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වෙනවා. පානීය ජල සැපයුම දිස්ත්‍රික්කයේ පවුල් වලින් 40%කට ආසන්න ප්‍රමාණයකට පානීය නල ජලය ලබා දීමට හැකි වෙලා තියෙනවා. පසුගිය කාල සීමාව තුළ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නැතිවරණ පොරොන්දුවක් විදිහට 100%ක් ශ්‍රී ලංකාවේ ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් නිර්මාණය වුණා. ඒ වැඩපිළිවෙලත් එක්ක විශේෂයෙන්ම දෙනියාය, ඌරුබොක්ක, මොරෝක, හක්මන වගේ වතුර ජල සම්පාදනය හරහා නව පහසුකම් ලබා දෙන්න පුළුවන් වැඩසටහන් විශාල ප්‍රමාණයක් සැලසුම් ක්‍රියාත්මක වුණා. අපි තේරුම් ගන්නට ඕන අද තියෙන තත්ත්වයත් එක්ක ඒ වැඩපිළිවෙළවල් කොපමණ ක්‍රියාත්මක කිරීමට හැකි වෙයිද කියන බරපතල ගැටලුවක් තියෙනවා. ඉතින් එහාට ගිහිලා දිස්ත්‍රික්කය පුරා විශේෂයෙන්ම දෙනියාය වගේ ආසනවල, අකුරස් වගේ ආසනවල ප්‍රජාජල ව්‍යාපෘති 200%කට ආසන්න ප්‍රමාණයක් 208%ක් පමණ ක්‍රියාත්මක වෙනවා. මේවට අවශ්‍ය කෙටිකාලීනව අවශ්‍ය පහසුකම් ලබා දීලා ධාරිතාව වැඩි කරලා ඉදිරියටත් මේ ප්‍රජාජල ව්‍යාපෘති හරහා ජලය ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම පසුගිය මාස කිහිපය කාල සීමාව තුළ මාතර දිස්ත්‍රික්කයට වතුරත් එක්ක, විශේෂයෙන්ම ගම් වතුරත් එක්ක විශාල අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වුණා. ඉතින් ඒකදී මාධ්‍යවල පවා ලොකුවට කතා වුණා. ජල සම්පාදන මණ්ඩලය හරහා නිර්මාණය වුණු ඒ ලවණ බාධකය හා සම්බන්ධව ඒ ලවණ බාධකය හරහා විශාල ගොවිබිම් ප්‍රමාණයක් යට වෙන තත්ත්වයකට පත් වුණා කියන තත්ත්වයක් ඇති වුණා. විශේෂයෙන්ම මේ ගම් වතුර අවස්ථාවේදී විශේෂයෙන්ම ජීවන් තොණ්ඩමන් නැමැතිතුමාටත් සභාපතිතුමා අපේ නිශාන්ත රණතුංග මැතිතුමාලා මැදිහත් වෙලා ඒ තත්ත්වයට යම් තාවකාලික විසඳුමක් ලබා දෙන්න කටයුතු කළා. මේ අවස්ථාවේදී විශේෂ මැදිහත් වීමක් වෙච්ච විශේෂයෙන් මේ අවස්ථාවේ නැති වුණත් අපේ රාජ්‍ය මැතිතුමා සනත් නිශාන්ත මැතිතුමාට මේ ගම් වතුර තත්ත්වයටත් ප්‍රථමයෙන් මෙහෙම තත්ත්වයක් තියෙනවා කියන එක දැනුම් දුන්නට පස්සේ එතුමා පෞද්ගලිකව ඇවිල්ලා ගොවින් එක්ක කතා කරලා මේ ගැටලුවට විසඳුම් ලබා දුන්නා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට පසුගිය වසර 2ක කාල සීමාව තුළ මේ ගොවීන් ඇවිල්ලා, නිලධාරීන් ඇවිල්ලා මේ තත්ත්වය ගම් වතුර තුලදී ඇතිවේ කියන දේ ප්‍රකාශ කරත් ඒ පිළිබඳව
මුලසුනට ගරු වීරසුමන මන්ත්‍රීතුමා පැමිණෙනවා.
ස්ටික් සම්බන්ධීකරණ රැස්වීමේදී විවිධ අවස්ථාවලදී මේ පිළිබඳ කතා වුණත් ඒ තීන්දුව తీරන මේ මම විශ්වාස කරන්නේ නැහැ. අද තියෙන ඔය බයිපාස් ඇල හෝ ෂීට් පයිල් ඉවත් කිරීම හරහා දීර්ඝකාලීන විසඳුමක් ලැබෙයි කියලා. හැබැයි තාවකාලිකව හරි ඒ දේ කළ යුතුයි කියන එක මේ ගම් වතුර තත්ත්වයේ ඇතිවෙන්න ප්‍රතිබිම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමවල පවා තීන්දු කළා තිබ්බා. හැබැයි ඒක ක්‍රියාත්මක නොවීමත් එක්ක විශේෂයෙන්ම දැන් අද වෙද්දී කන්න 7කට වන්දි විදියට බිලියන 1.2ක් පමණ ලබා දෙන්න තියෙනවා. කන්න හතකට ගණනය කරපු වන්දි ප්‍රමාණය. මේ ව්‍යාපෘතිය සඳහා බිලියන 3ක් පමණ වැය කරලා තියෙනවා. එතකොට තව කන්න 10ක් 15ක් ගියොතින් තව ලවණ බාධකයක් අපිට හදන්න පුළුවන් තත්යකට මේකේ ගැටලුව උග්‍ර හතකට පත්වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේකට මේ තීන්දුව తీරන ගත්ත නිලධාරීන් ඉන්නවද, ශක්්‍යතා වාර්තා කරලා තියෙනවද කියන විශාල ගැටලුවක් අපිට දේශපාලන අධිකාරියේ විදියට තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා මම දන්නේ නැහැ ඒක කොපමණ ක්‍රියාත්මක වුණාද කියලා. මේකේ වැරද්ද හොයන්න පවා මේක කරපු ආයතනයටම ලබා දීමේ යෝජනාවක් තිබ්බා. ඉතින් මම විශ්වාස කරන්නේ නැහැ යම් වැරද්දක් ඒ ආයතනය හරහා වෙලා තියෙනවා නම් ඒක ඒ ආයතනයටම දීලා නිවැරදි කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒකට අඩුම ගානේ විශ්වවිද්‍යාල හරි සම්බන්ධ කරගෙන ඒකට අවශ්‍ය වැඩපිළිවෙලක් නිර්මාණය කරගත්තු ඉතින් විශේෂයෙන් මේ ජලය කළමනාකරණය කරන්න දිනකට කියුබික් මීටර් 150ක් විතර නිල්වලා ගඟ හරහා මුදට නිර්පරාදේ ගමන් කරනවා. ඉතින් මේ ජලය කළමනාකරණය කළ විශේෂයෙන්ම මේ වියලි කාල සීමාවල ලුණු ජලය ඇතුළට එමේ ගඟට එමේ සම්භාවිතාවයක් තියෙනවා. හැබැයි පසුගිය අවුරුදු 10ක 15 කාල සීමාව තුළ එවැනි අවස්ථා නිවැරදි කිරීමට යටත්ව දෙපාරකට වඩා සිදු වෙලා නැහැ. මෙතන බිලියන 3ක් වියදම් කළා ඒ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම වෙනුවට ඒ ප්‍රශ්නය යම් තාක් දුරකට 100ට 100ක් ඒකින්ද ඇති වුණා කියන දේ අපි කියන්නේ නැහැ. නිල්වලා ව්‍යාපෘතිය තියෙනවා 1988 සිදුවෙච්ච කලබලත් එක්ක ඒ ව්‍යාපෘතිය භාගෙට නවත්තලා තියෙනවා. හම්බන්තොට වතුර ගිරීමේ වැඩ සටහනක් තියෙනවා ඒකත් විවිධ හේතු හින්දා නැවතිලා තියෙනවා. දිස්ත්‍රික්කයේ අවශ්‍ය ජල සැපයීම ලබා දීම සඳහා අම්පනාගල ජලාශය, බටුවිට ජලාශය අකුරැස්ස ප්‍රදේශයේ ජලාශයක් නිම කරන්න ඕන කියලා තියෙනවා. හැබැයි ඒ සියලුම දේ නැවතිලා තියෙන්නේ වන සංරක්ෂණයත් එක්ක තියෙන ගැටලුත් එක්ක ඒවට අදාළ අවසරයන් ලබා නොගැනීමත් එක්ක. ඉතින් ඒවා ක්‍රියාත්මක කළා මේකට දීර්ඝකාලීන විසඳුමක් ලබා දීම සඳහා යම් මැදිහත් වීමක් කරන්නට ඕන. ඒත් එක්කම අද වෙද්දි ක්‍රියාත්මක වෙලා තියෙන මේ පාර්ලිමේන්තුව කියන්නේ මේ මුදල් වලට වගේ කියන තැන. හැබැයි අද වෙද්දි මේ ව්‍යාපෘති හරහා ඇතිලා තියෙන ගැටලු වලට කවුරුත් වග කියන්නේ නැති තැනකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිවැරදි කර ගැනීම දේශපාලන අධිකාරිය විදිහට අපේ නිලධාරීන් සහ සියලුම දෙනාගේ මාතර. දැන් මේකේ ෂීට් ෆයිල් ගලවන්න හරි විසඳුමක් ඉල්ලුවම යම් නිලධාරියෙක් කියනවා නම් ඉදිරියේදී මාතරට වතුර දෙන්න බැරි වෙයි කියලා, ඒක නෙමෙයි ලබා දෙන්න ඕන විසඳුම. බිලියන 3ක් වියදම් කළා අවසානයේ පිළිතුර වෙන්නේ මේ ව්‍යාපෘති අතරමඟ නතර කරොත් හරි, ෂීට් ෆයිල් කැපුවොත් හරි, ඇල කැපුවොත් හරි මාතරට බොන්න වතුර ටික දෙන්න බැරි වෙනවා කියලා නම් ඒ පිළිතුරෙන් බිලියන 3ක් වියදම් කළ ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඉතින් ඉදිරියට මේ වැරදි නිවැරදි කරගෙන විශේෂයෙන් මේ මාතර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විශාල අක්කර 5000ක් 10000ක් අතර ප්‍රමාණයක් අද වෙද්දි ගොවිතැන් කරන්න බැරි තැනටම පත් වෙලා තියෙනවා. හැබැයි මම විශේෂ ස්තුතියක් ඒ ගොවි ජනතාවට පවා ඉදිරිපත් කරන්න ඕන. කොපමණ මේ ගිය අවුරුදු සීමාවර විවිධ පුද්ගලයන් ඔවුන්ව දේශපාලනිකව පාරට ගේන්න උත්සාහ කරා. හැබැයි ඒ ගොවි සංවිධානවල ගොවීන් ඒ දේ සඳහා ඉඩ දුන්නේ නැහැ. ඔවුන් යම්කිසි විශ්වාසයක් එක්ක මේ මාතරට වතුර දීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ඔවුන් සාධාරණ ඉල්ලීමක් කරේ ඔවුන්ගේ ඒ අවශ්‍ය ගොවිතැනට අවශ්‍ය වටපිටාව නිර්මාණය කළ දෙන්න. එය නිර්මාණය වෙලා නැතිවීමත් එක්ක අද වෙද්දී යම්කිසි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඉතින් එය නිවැරදි කිරීම සඳහා අපේ ජීවන්ත ඔණ්ඩබන් නැමැතිතුමා කටයුතු කරයි කියන විශ්වාසයක් තියෙනවා. ඒත් එක්කම මම විශේෂයෙන්ම ජීවත් වෙන දිනියාය ප්‍රදේශයේ වතු ශේෂ්ත්‍රයත් එක්ක බද්ධ වෙච්ච ප්‍රදේශයක්. විශේෂයෙන්ම වතු සමාගම් වලට ආශ්‍රිතව 20,000කට ආසන්න ද්‍රවිඩ ජනකායක් ජීවත් වෙනවා. ඒත් එක්කම දිනියාය ආර්ථිකය සම්පූර්ණයෙන්ම රඳා පැවතිලා තියෙන කුඩා තේවස සහ තේ කර්මන්ත ශාලා එක්ක. ඉතින් සමහර වෙලාවට හිතනවා ඒ ජනතාව වතු ජනතාව කියලා වෙනම අඩු පහසුකම් අඩු සැලකිලි ලැබෙන තැනකට පත් වෙලා තියෙනවද කියලා. මොකද පසුගිය වසර දෙකමාර කාලයේ සීමාව තුළ ඔවුන් ගැන ඔවුන්ට කුඩා මගේ සැලකිලි ලැබුණද කියන ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම අපි කුඩා කාලේ වතු වල ජීවත් වුණු ජනතාවට ඒ වත්තේ තේ කඩන එකට එහා ගිහිල්ලා ආදායම් මාර්ග තිබ්බා. අපි කියන්න ඕන ගමේ අවශ්‍ය වුණොතින් ගම් කුකුල් බිත්තර ටික, එළු මස් ටික, එළු කිරි ටික ගත්තේ ඒ ලයින් වලම උන්ට හැකියාවක් තිබ්බ කුකුලෙක් ඇති කරන්න, එළුවෙක් ඇති කරන්න, හරකෙක් ඇති කරන්න. හැබැයි අද මේ සමාගම් විසින් ඒ අවස්ථාව උන්ගෙන් ගිලිහිලා තිනවා. රජය විසින් ලබා දෙන කුකුල් පැටවු ටිකවත් ඒ ලයිම් කාමර තුල ඔවුන්ට ඒ කූඩුව හදලා පවත්වාගෙන යන්නට බැරි තරමට ඒ වතු සමාගම් ඔවුන්ට පීඩනය දාලා ඔවුන් අපහසුතාවයට පත් කළා
තිබෙනවා. ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවද මන්තුමා?
ඒව නිවැරදි කරගෙන අපිට මේ වතු ශේෂ්ත්‍රයත් එක්ක තියෙන කුඩා ආර්ථිකයන් ටික දියුණු කරන්න පුළුවන් වුණොත් මම විශ්වාස කරනවා දෙනියාය අකුරැස්ස හක්මන වගේ ප්‍රදේශවල තියෙන ජනතාවට මේ අපහසුතාවයෙන් ගොඩ ඒමට හැකියාවක් ලැබෙයි කියලා ඉඳා විශේෂයෙන්ම නැවත වතාවක් මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මේ විශේෂයෙන් මේ ලවණ බාධකයේ ගැටලුව අවුරුදු දෙකක් තුනක් විතර ජනතාව විසින් ප්‍රකාශ කරපු ගැටලුවක්. ඉතින් ඒ සඳහා කඩිනම් පිළිතුරක් තාවකාලික පිළිතුරක් ලබා දීලා තිනවා. අද වෙද්දී මම දැනුවත් දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රකාශ කරේ ඒ බයිපාස් ඇල ඒ කොන්ත්‍රාත් සමාගමට බව මුදල් ලබා ගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් යන්න තියෙනවා කියලා ඒකට අවශ්‍ය මුදල් තාම ගෙවලත් නැහැ කියලා අපදායකට කතා කරද්දීත් කිව්වා. අද වෙද්දීත් යම් වසන් කීපයක් තියෙනවා තාමත් ගම්මතුරෙන් යට වෙලා තියෙනවා. ඉතින් ඒව දැන් සමහර ඒවා මාස දෙකක් එක දිගට සමහර තැන් ගම්මතුරෙන් යට වෙලා තියෙනවා. ඉතින් ඒවා ගැන මීට වඩා අවධානයෙන් ඉනිලධාරීන් කටයුතු කරන්න ඕන කියන දේත් මතක් කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව නැවත වතාවක් ස්තුතිවන්ත වෙමි. මම නියඩන බොහොමස්තුතියි.
බොහොමස්තුතියි. ගරු සාරති දුෂ්මන්ත මැතිතුමා ඔබතුමාට විනාඩි ගරු අමැතිතුමා
To Honourable Nipuna, who is a good friend of mine, we both came to Parliament the first time, and Honourable Nipuna has been bringing up this Mataara farmers issue quite often. And what I wanted to basically explain was, now all MPs in Mataara are aware of the fact that we had a few meetings regarding this farmers issue, and despite having these meetings, we came to a decision, but however, right now that decision is under scrutiny. So what I would like to suggest is, even my team from the Water Board are here. In the coming week, anyway, since it's budget period as well, in the coming week, depending on the availability of the Speaker and all other MPs from your district, I suggest we can sit down and have a meeting regarding this issue and come to a consensus.
Garu, Bhumisthiti, Garu Sarathi Dishmanta Mettuma, Abadamadu Vinadi Dahatara Ka Kaaliyak Tiyanwa. Dahatuna Ka Kaaliyak Tiyanwa.
Garu, Mulasana Rude Mantri Tumani, විශේෂයෙන්ම මේ අද මං හිතන්නේ අපි සියලු දෙනාටම බොහොම සංවේදී විෂයපතයක්. විශේෂයෙන්ම අපි ජීවන් තොන්නමන් තරුණ ඇමතිතුමා ගැන සතුටු වෙනවා. එතුමා මේ තනතුරට පත්වීම සම්බන්ධයෙන් තරුණයෙක් විදිහට පක්ෂභේදයකින් තොරව විශේෂයෙන්ම එතුමාගේ පියාණනුයි මගේ පියාණනුයි එකම අමාත්‍යංශයේ දීර්ඝ කාලයක් වැඩ කටයුතු කරා. ඉතින් මා හිතන්නේ එතුමාගේ මුත්තා සෞම්‍ය මූර්ති තොණ්ඩමණ ඇමතිතුමා දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ වතුකරේ ජනතාව ගැන පෙනී හිටියා. මම හිතන්නේ ඒ ආభాෂය තුළ ඔහුට පුළුවන්කමක් ලැබේ මේ පවර්ලා තියෙන විෂයපතයන් නිසි අයුරෙන් වගකීම ඉස සිද්ධ කරන්නයි කියන කාරණාව මුලින්ම අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම වතුකරේ ජනතාව ගැන කතා කරද්දී මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අමතක කරන්න බැරි චරිත කීපයක්ම අපේ රටේ ඉන්නවා. විශේෂයෙන්ම සෞම්‍ය මූර්ති තොණ්ඩමණ මැතිතුමා වගේම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකතුමී සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ තමයි සේවක අර්ථසාධක අරමුදල, සේවක බාරකාර අරමුදල, කම්කරු උසාවිය මේ සියලු දේවල් මේ රට තුල නිර්මාණය වුණේ. ඒ තුල මම හිතන්නේ අද වතුකරේ ජනතාව වත්තේ වැඩ අවසාන වෙලා විශ්‍රාම යන දවසේ කීයක් හරි මුදලක් අරගෙන යන්න පුළුවන්කම ලැබුණේ බණ්ඩාරනායක මැතිණියගේ ඒ චින්තනය නිසායි කියන එක අපි බොහොම පැහැදිලිව මතක් කරන්නට ඕනේ. ඒ වගේම ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඒ වගේම උඩරට වතු සංවර්ධන මණ්ඩලය මේ වගේ ආයතන පිටවල ඉවර වෙලා එදා කොම්පැනි වලට තිබුණු වතු ටික විශේෂයෙන්ම ඉඩමක් අද අපි කතා කරනවා වතුකරේ ජනතාවට ඉඩම් ලබා ගැනීම පිළිබඳව. විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕනේ එතුමියගේ කාල සීමාව තුළ එතුමිය තමන්ගේ පුද්ගලිකව තිබ්බ ඉඩම් අක්කර 3-4000ක් අපේ රටේ මිනිස්සු වෙනුවෙන් ලබලා දුන්නා බණ්ඩාරනායක මැතිණිය. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම වතුකරේ ජනතාවගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ පිළිබඳව මම හිතනවා ජීවන් තොණ්ඩමණ ඇමතිතුමාට හොඳ අත්දැකීම් රාශියක් කුඩා කාලේ ඉඳලා තියෙනවා. ඒ නිසා අමාත්‍යංශයක් ලබා දීමෙන් පමණක් මම විශ්වාස කරන්නේ වතුකරේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න පුළුවන්කමක් ලැබෙවි කියලා. මොකද වතුකරේට තියෙන ප්‍රශ්න අනෙක් හැම පළාතටම තියෙන ප්‍රශ්න හා සමානයි. ඒ නිසා විශේෂ අමාත්‍යංශය පමණක් මම හිතන්නේ නැහැ යොමු කිරීම තුළ සියලු ප්‍රශ්න මතු කරේ අවසන් කරන්න පුළුවන්කම ලැබෙවි කියලා ඊට එහාට ගිය පියවර කීපයක් අපි තැබිය යුතුයි. ගරු අමාත්‍යතුමනි ඔබතුමා මම හිතන්නේ හොඳාකාරවම දන්නවා අද මේ ආර්ථික අර්බුදය නිසා ඒ පිළිමදෝ ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවක් දැන් ලැබිලා තියෙනවා කවුද වගකීම යුත්තේ කියලා. මේ ආර්ථික අර්බුදය නිසා බොහොම පැහැදිලිව වතුකරේ ජනතාව කබලෙන් ලිබට වැටිලා අවසානයි. ඒක අනේ රටේ අනෙක් ජනතාවට වඩා දැඩි විදිහට වතුකරේ ජනතාවට මුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මොකද වැවිලි කර්මාන්තයද අපි දකිනවා දවසින් දවස පල්ලෙහාට අවිලා දැන් බිමට වැටිලා යාගන්න පුළුවන් තැනකට අද වතුකරේ ජනතාවට පුළුවන්කමක් නැහැ වැවිලි කර්මාන්තයට වෙලා තියෙන ඉරණම පිළිබඳව මම හිතන්නේ ඔබතුමා දන්නවා. ඒ තුල ඇති වෙලා තියෙන සමාජීය ප්‍රශ්න කන්දරාව පිළිබඳව මම හිතන්නේ ඔබතුමාට හොඳ අදහසක් තිබෙනවා. අද විශේෂයෙන්ම පහුගිය කාලවකවානුව තුල ඔබතුමාගේ ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළුව අපේ රටේ දේශපාලන පක්ෂ විශාල වශයෙන් පඩිය වැඩි කිරීමේ වතුකරේ ජනතාවට දෛනිකව ලැබෙන පඩිය වැඩි කිරීමේ සටන නිරතව හිටියා. ඒ තුල යම් ජයග්‍රහණයක් ලබා ගන්නට පුළුවන්කම ලැබුණා රුපියල් දහසක වගේ මුදලක්. හැබැයි අද ගෑවෙන්නවත් මදි. අද ගෑවෙන්නවත් මදි වතුකරේ ජනතාවට මේ ලැබෙන පඩිය. ඒ නිසා රුපියල් 1000කින් අද ජීවත් වෙන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව සමස්ත රටේ ජනතාව අද කල්පනා කරලා බලන්න ඕනේ වතුකරේ ජනතාවට මේ තියෙන ප්‍රශ්නයේ පිළිබඳව. ඒ වගේම මම හිතන්නේ අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා ගරු අමාත්‍යතුමනි. අපි විටින් විට අධ්‍යාපන අමාත්‍යංශයට මේ කාරණාව කිව්වා. මොකද බිහිවෙන උපාධිධාරීන්ගේ සංඛ්‍යාව අඩු නිසා වතුකරේ ජනතාවට අද තමන්ගේ දරුවා පාසලට යවුවාට පස්සේ ගුරුවරුන්ගේ බලපතල ඌනදාවයක් හැම දිස්ත්‍රික්කෙම වගේ වතුකරේ ජනතාවේ ඉන්න පළාත්වල අද අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා නොයෙකුත් කාලවල මේ ගුරුවරු මදවැය ගැනීමේ නොයෙකුත් පටිපාටි තිබුණා. ගුරු ව්‍යවස්ථාවක් තියෙන බව ඇත්ත. නමුත් අපි විශ්වාස කරන අඩුම තරමේ උසස් පෙළ විභාගයෙන් හොඳින් සමත් වතුකරේ දුවදරුවෝ ටිකට යම් ගුරු විභාගය ගැන ගුරු වෘත්තිය ගැන යම් පුහුණුවක් ලබලා දීලා මේ පාසල් ටිකට අනුයුක්ත කරන්න පුළුවන්කමක් තියෙනවා නම් දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් විදිහට අඩුම ගානේ අවුරුදු 3-4ක වැඩ පිළිවෙලක් විදිහට මේ ගුරු ප්‍රශ්නේ විසඳීමේ බොහොම මං හිතන්නේ නැහැ අපහසුතාවයකට කාටවත් පත් වෙන්නට ලැබෙවි කියලා. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ ඔබතුමාගේ අවධානය විශේෂයෙන්ම යොමු කරන්නට ඕනේ. ඒ වගේම කනගාටුයි මං හිතන්නේ අද දක්වා වතුකරේ ඇතුලේ අපි දකින්නේ නැහැ සාර්ථක විදිහට තැපැල් සේවයක් තියෙනවායි කියන කාරණා. අදටත් වත්තේ මං හිතන්නේ කාර්යාලයට ලියුම් ටික ගෙනාවට පස්සේ එතනින් එහාට සමහර වෙලාවට ලියුම ලැබෙන්නේ නැහැ, විභාගයට යන්න විදිහක් නැහැ, රස්සාවට යන්න ආයුධුම් පත්‍රය ලැබිලා නැහැ. මහා බරපතල ඛේදවාචකයක් මේ තැපැල් අපේ රාජ්‍ය අමතුමත් ඉන්නෝ. මං හිතන්නේ අපේ ඇමතුමා මේ සම්බන්ධයෙන් දන්නවා මේ තැපැල් සේවය ඇතුළත තියෙන ප්‍රශ්නේ පිළිබඳව වතුකරේ ඇතුලේ. ඒ නිසා මේ පිළිබඳව මං හිතන්නේ වෙනම වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒකින් තමයි මම කිව්වේ අපිට මේ වතුකරේ පිළිබඳව වෙනම අමාත්‍යංශයක් ඇති කරාට අනික හැම අමාත්‍යංශෙම යම් වගකීමක් මේ ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම උදෙසා තිබෙනවා. ඒ නිසා ඒ තුළ මං හිතන්නේ බොහෝ ප්‍රශ්න රාශියකට වතුකරේ ජනතාවට අද මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ දවස්වල පළාත් සභාවේ මුදල් ඒ දිස්ත්‍රික් වල ඒ පළාත් වල බෙදලා දෙනවා. ඒවා බෙදන්නේ කොහොමද කියලා මම මෙතන කියන්න යන්නේ නැහැ. මම තමුන්නාසයෙන් ඉල්ලන්නේ කරුණා කරලා ඔබතුමා හොයලා බලන්න මේ පළාත් සභාවල වතුකරේ සඳහා මුදල් කොපමණ ප්‍රමාණයක් වෙන් කරනවද කියලා. මම හිතන්නේ එහෙම ලොකු වෙන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මුදල් යන විදිය පිළිබඳව මම මෙතන කතා කරන්නේ නැහැ. කතා කරලා තේරුමක් නැහැ. ඔබතුමාගේ අමාත්‍යංශයට ඒ විෂයපති අයිති නොවන නිසා. ඒ නිසා අද එක දේශපාලන පක්ෂයක සංවිධායකවරු ටික විතරයි පළාත් සභාවේ අරමුදල් පාවිච්චි කරන්නේ. ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. හැම පළාත් සභාවේම. ඉතින් ඒ නිසා ඕන ඕදවට උදාහරණ සහිතව කියන්න. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ ප්‍රශ්නට ඔබතුමා මැදිහත් වෙන්න. මොකද වතුකරේ නියෝජනය කරන නායකයෙක් විදිහට මේ පළාත් සභාවල අද මහජන නියෝජිතව නැති නිසා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මේ පළාත් සභා පාලනය කරන පිරිස් Tamanට හිතුණ විදිහට මම හිතන්නේ මේ වැඩ කටයුතු වල නිරත වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම නිවාස 10,000ක් මම හිතන්නේ ඉන්දියානු ආධාරය යටතේ ලැබිලා තියෙනවා. කෑගල්ල රත්නපුර වගේ දිස්ත්‍රික්ක වලට මම හිතන්නේ එදා ඉඳලා කුඩම්මගේ සැලකිලි තිබුණේ. ඒ නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමුන්නාසල දේශපාලන අධිකාරිය හැටියට බොහොම බලවත්ව හැමදාම පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා. අපේ පළාත් වලටත් මම හිතන්නේ ඒ අවශ්‍ය කරන වටපිටාව ගොඩනගන්නේ කියන කාරණාව මතක් කරන්නට ඕනේ. ඒ නිසා
ඒවගේ ම මතක් කරන්නට ඕනේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය හැම ආණ්ඩුවකම කතා බහට ලක් වුණා. මට විශේෂයෙන්ම ඔබතුමාලා මේ පිළිබඳව යම් යම් ක්‍රියාමාර්ග ගන්න බව අපි දන්නවා. ඒ නිසා දැනට පදිංචි වෙලා ඉන්න ඉඩම් ප්‍රමාණය හරි ලබා දීමේ වැඩපිළිවෙලක් නීත්‍යානුකූලව කරන්න. නිකම් බලපත්‍ර ලබා දුන්නට මං හිතන්නේ බලපත්‍රයේ තියෙන වටිනාකම පිළිබඳව තමුන්නාසල සියලු දෙනා දන්නවා. ඉතින් ඒ නිසා ස්ථිර සාර විසඳුමකට මං හිතන්නේ අවශ්‍යතාවයක් තමයි අද අපේ රටේ බොහොම පැහැදිලිව තිබෙන්නේ. ඒ වගේම මම මතක් කරන්නට ඕනේ මේ වතුකරයේ පිළිබඳව මම දීර්ඝ වශයෙන් අදහස් මීට වඩා දක්වන්නේ නැහැ. මේ තියෙන ප්‍රශ්න ගැන අපි අයවැය විවාද ගණනාවක ගිය පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මම ඔබතුමාට මතක් කරන්නට ඕනේ 2015-19 කාල සීමාව තුළ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙලා ඉන්නකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙලා ඉන්නකොට අසුපිනියල්ල හෙම්මාතකම ජල යෝජනා ක්‍රමය ආරම්භ කරා. දැන් අපිට තියෙන බරපතල ප්‍රශ්නයක් තියෙනවා ගරු අමාත්‍යතුමනි. ප්‍රශ්නේ තමයි වර්ෂාපතනය ටිකක් වැඩි වුණු දවස්වලට මේ අසුපිනියල්ල ව්‍යාපෘතියේ විශේෂයෙන්ම පුද්ගලික ජලවිදුලි බලාගාරයක් තියෙනවා. මෙතන පිටවාණෙන් තමයි අසුපිනියල්ලට මේ බිලියන ගාණක් වියදම් කරපු අසුපිනියල්ලට ජලය ලබා ගන්න. ඒ නිසා වර්ෂාව වැඩිපුර ලැබෙන කාල සීමාව තුළ මේ හෙම්මාතකම ඇතුළු මාවනැල්ල ප්‍රදේශයේ බොහෝ පළාත්වලට විශේෂයෙන්ම දවස් 4-5ක් මේ හදපු අසුපිනියල්ල ජල යෝජනා ක්‍රමයෙන් ජලය ලැබෙන්නේ නැහැ. මොකද වැලි හිර වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා දැන් මෙතන පුද්ගලික ජලවිදුලි බලාගාරයක් තියෙනවා. විශේෂයෙන්ම ප්ලාන්ට් එකට ගන්න කලින් වෝටර් බෝඩ් එකට වතුර ටික ගන්නවද කියන කාරණාව මුලින් තමන්නාසලගේ අමාත්‍යාංශය හොයලා බලන්නේ කියන ඉල්ලීම මම මේ විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඔබතුමාගෙන් කරන්නට ඕනේ. මොකද සෑහෙන මුදලක් වියදම් කරලා තමයි මේ ජල ව්‍යාපෘතිය අවසන් කරලා තිබෙන්නේ. ඒ තුල මම හිතනවා විශේෂයෙන්ම මොනවා හරි තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා මේ මැදිහත් වීම ලබා දෙන්න. මෙච්චර මුදලක් වියදම් කරලා දීපු ජල ව්‍යාපෘතියත් එක්කලා අපි කෑගල දිස්ත්‍රික්කෙ ගත්තාම වර්ෂාපතනයේ වැඩිම දිස්ත්‍රික්කයේ ලංකාවේ. ඉතින් ඒ නිසා වැස්සක් වැහැපු ගමන් ටිකක් හයියෙන් දවස් 4-5ක් ඒ පළාත්වල මිනිසුන්ට ජලය ලැබීමේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඔබතුමාලා අමාත්‍යාංශය හැටියට මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන කටයුතු ටික ඉෂ්ටසිද්ධ කරන්න අවශ්‍ය මැදිහත් වීම ලබා දේවිය කියන කාරණාව. ඒ වගේම ඇමතුමනි මේ කාරණාව සම්බන්ධයෙන් මම මතක් කරන්නට ඕනේ ඔබතුමාගේ අමාත්‍යාංශය තුල විශේෂයෙන්ම අපේ මහජන නියෝජිතය හැටියට අපිව කීප දෙනෙක් ඇවිල්ලා මුණ ගැහුණා. අභ්‍යන්තර සේවකයන් කාර්මික සහකාර තනතුර ලබා ගැනීමේ අවස්ථාව අහිමි වීම පිළිබඳව බොහෝ කාලයක් තිස්සේ ඔබතුමාගේ අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් කීප දෙනෙක්ම ඇවිල්ලා අපිව මුණ ගැහුණා. විශේෂයෙන්ම ඔබතුමාලා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා තියෙනවා. දාරිද්‍රතාවය වැඩි දියුණු කිරීම සහ ජලය බෙදා හැරීමේ පද්ධති පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ වර්තමානයේ කොන්ත්‍රාත් පදනම මත සේවයෙහි නියුතු තාක්ෂණික කාර්ය මණ්ඩලය යොදා ගැනීම. දැන් මම මේ 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 විශේෂ මේ දැන් මම මේ
ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
කියුවට පස්සේ මම මේ 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 සමගම මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙන නිරීක්ෂණ ටික සභාගත කරනවා. මේකේ බොහොම පැහැදිලිව තියෙනවා. අවසාන කැලේ විතරක් කියන්නම් මම මේක මේ සභාගත කරන නිසා ඒ අනුව යෝජිත පරිදි කොන්ත්‍රාත් පදනමින් බඳවාගත් 134 දෙනෙකුගේ යුක්ත කාර්ය මණ්ඩලයේ සේවා කාලයේ ධාරිතා වැඩි දියුණු කිරීම හා බෙදා හැරීමේ ව්‍යාපෘතිය සඳහා තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව නිරීක්ෂණය කරමි. මේ මුදල් අමාත්‍යාංශයෙන් ලැබිලා තියෙන නිරීක්ෂණය. මේ නිරීක්ෂණය ලැබුණට පස්සේ තමුන්නාන්සලා කොන්ත්‍රාත් පදනමට ඉන්න බොහෝ දෙනෙක් බඳවා ගන්න කටයුතු කරලා තිනවා. මේ කණ්ඩායම ඇමතුමාගේ කවුරුත් නෙමෙයි. ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ඔබතුමාගේ කණ්ඩායමක් නෙවෙයි මේ බඳවාගෙන තියෙන්නේ. මේක මේ ජල සම්පාදන මණ්ඩලයේ ඉන්න කාගේ හරි හිතවත්තු කණ්ඩායමක් තමයි මේ බඳවාගෙන තියෙන්නේ. දැන් මේකෙන් වෙලා තියෙන්නේ කාර්මික සේවයට එන්න බලාපොරොත්තු වෙලා ඉන්න 20 ගානකට විතර එන්න අවස්ථාවක් නැති වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට බරපතල අසාධාරණයකට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් ජාතික තාක්ෂණික සහතිකය සමත් වෙච්ච පිරිසක් තමයි මේ අසාධාරණයට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා පිටින් බඳව ගන්න එපා කියලා තියෙනකොට මුදල් අමාත්‍යාංශයෙන් නිරීක්ෂණ ලබා දීලා තියෙනකොට කොහොමද මේ කණ්ඩායම බඳවගත්තේ? ඔබතුමා මේකක්වත් අත්සන් කළා නැහැ. මේවා අත්සන් කරපුවායි මම සභාගත කිරීමත් එක්කලා බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නය පිළිබඳව මම හිතන්නේ ඔබතුමාගේ අවධානය මේ අවස්ථාවේ යොමු කරන්නට ඕනේ. විශේෂයෙන්ම 2023-11 එක දින අභ්‍යන්තර ඉංජිනේරු සහකාර තනතුරු සඳහාත් සේවය ස්ථිර කරනවායි ස්ථිර කරලා තියෙනවායි කියන කාරණාව තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. මම මේ කාරණාව ඔබතුමාට කියන්නේ මේ සම්බන්ධයෙන් හොයලා බලන්න ඒ වගේම මම අවසන් කරන්නම්. විශේෂයෙන්ම ඔබතුමාට අයිති විශේෂපතයක් නෙවෙයි, නමුත් මම මේ කාරණාව කියන්නට ඕනේ. අරුණ පත්‍රයේ නොවැම්බර් 21 වෙනිදා තියෙනවා පොලිස් අභ්‍යාස විද්‍යාලය මගින් සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා වූ ප්‍රශ්න පත්‍රය මුදා හැරලා තියෙනවායි කියලා. ප්‍රශ්න පත්‍රය මුදා හැරලා තියෙනවා. ඉතින් ඒ නිසා කවුද මේක මුදා හැරියේ, කවුද සද මේක මුදා හැරියේ කියන කාරණාව හොයලා බලන්න. විශේෂයෙන්ම ඔබතුමා අරහා මම පොලිසිය බාර ඇමතිවරයෙක්ගෙන් ඉල්ලනවා මේක තරඟ විභාගයක් පොලිස් අභ්‍යාස විද්‍යාලය මගින් පවත්වන මේකට සම්බන්ධ විශේෂයෙන්ම සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා තමයි මේ 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 ඉන්ටර්වියු එක තිබිලා තිබෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රයේ තිබිලා තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ මුදා හැරලා තියෙනවා. මේක කරලා තියෙනවා නම් මේ සම්බන්ධයෙන් කරුණු හොයලා බලලා දඬුවම් කරන්න. මොකද මේ ආණ්ඩුවට තාම පොලිස්පති කෙනෙක්පත් කරගන්න බැරි වෙලා
තියෙනවා.
මෙවැනි තත්ත්වයක් තුළ සාමාන්‍ය ජනතාවට මේ පොලිසියත් එක්කලා තියෙන සම්බන්ධය තවදුරටත් කඩාවැටෙන එක කාටවත් නවත්තන්න බෑ. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ නිසි පිළිතුරක් ඉදිරි කාලය තුළ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබතුමාගේ අමාත්‍යාංශ සියලු කටයුතු සාර්ථක කරගෙන යන්න තරුණ ඇමතිවරේ කැඩියට පක්ෂ ભેදයෙන් තොරව ඔබතුමාට හැකියාව ලැබෙන්න දෙයි කියලා ප්‍රාර්ථනා කරමින් මානවතුන් වහන්සේ බොහොම ස්තුතියි.
ගරු තොණ්ඩමණ මහත්මයා.
Honorable member, just a quick comment. I taken into account all the problems you had mentioned, but I'd also like to remind you when your late father had worked very closely with my late father in the same ministry to uplift the lives of these workers. So I suggest you come into the same. I'll welcome you with arms wide open.
ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා.
ගරු දුෂ්මන්ත මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා මේ ලිපි බෙදීම සම්බන්ධව කඳුකර ප්‍රදේශවල ඒ වතු ප්‍රදේශවල විශේෂයෙන් මේට කලිනුත් මේක අවධානය යොමු වෙලා තියෙනවා. මම ඒවා නිවැරදි කරා. නමුත් යම් ප්‍රශ්න තියෙනවා නම් මම විශේෂයෙන්ම විමර්ශන කණ්ඩායමක් යවලා ජනවාරි මාසේ ඉඳලා ඒ අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න
අවශ්‍ය
මාර්ග ගන්න.
බොහොම ස්තුතියි. ගරු ජගත් සමරවික්‍රම මැතිතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ස්තුතියි මුලසුනේ ගරු සභාපතිතුමනි. අද දවසේ මම අපේ ගරු ජීවන් තොණ්ඩමන් අමාත්‍යතුමාගේ ජල සම්පාදන අමාත්‍යාංශයේ එතුමාගේ වැසීර්සය ඉදිරිපත් කරන අවස්ථාවේ අදහස් ඉදිරිපත් කිරීමට ලැබීම සතුටක් වගේම මම අද දවසේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේ මගේ ගමේ දියණියක් හදිස්සි අනතුරකින් මිය ගිහිලා තියෙන වෙලාවේ සහභාගී වෙන්න තිබුණත් එතුමිය මේ ලබන වසරේ විශ්වවිද්‍යාල වරම් ලැබුණු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 3 වැනි ස්ථානයේ දිනාගත් ශිෂ්‍යාව එතුමියට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේ ඒ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වීම සම්බන්ධව ඒ වගේම අද දවසේ අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට සුවිශේෂී වූ අමාත්‍යංශයක වැසීර්සයක් යටතේ අපේ තරුණ අමාත්‍යතුමාගේ අමාත්‍යංශයට සුබපැතීමට සහ සහයෝගය ලබා දීමට මට අවස්ථාවක් ලැබීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා, සතුටු වෙනවා. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ අද දවසේ මම හිතන්නේ අපිට ගරු ජීවන් තොණ්ඩමන් අමාත්‍යතුමාට වගේම ගරු රාජ්‍ය අමාත්‍යතුමා එතුමා අපේ පක්ෂය වෙනුවෙන් අපේ කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළදී යම් කටයුත්තක් වැරදි කටයුත්තක් කළ නිසා ගරු කථානායකතුමා එතුමාගේ සති දෙකකට දුරේ කාලය අත්තිටුවන් ලැබුවත් මම මේ අවස්ථාවේදී ගරු ජීවන් තොණ්ඩමන් අමාත්‍යතුමාට වගේම ගරු සනත් නිසාන්ත පුත්තලම් දිස්ත්‍රික් නායකතුමා සිහිපත් කරනවා. මොකද අපිට පොළොන්නරුව දිස්ත්‍රික්කයට අමතක කරන්න බැරි චරිතයක් තමයි ගරු සනත් නිසාන්ත අමාත්‍යතුමා. එතුමා අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. එනිසා මම ඒ ගැන සිහිපත් කරනවා. ඒ වගේම තමයි අද ගරු සභාපතිතුමා ජල සම්පත් මණ්ඩලයේ උපසභාපතිතුමා ලේකම්තුමා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා අධ්‍යක්ෂකතුමාලා ඉංජිනේරුතුමාලා මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුමයි. මොකද අපිට විශාල සහයෝගයක් පොළොන්නරුවේ වකුගඩු රෝගයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් ජල සම්පාදන අමාත්‍යාංශයේ විදිහට මැතිතුමාලා ලබා දෙනකොට රාජ්‍ය නිලධාරීන් විදිහට එතුමාලාගේ සහයෝගයත් අපිට ලැබිලා තියෙනවා. ඒ ගැන මම සිහිපත් කරනවා. ඒ වගේම තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිරිපාල ගම්ලත් මහාමාර්ග රාජ්‍ය අමාත්‍යතුමාගේ සුබපැතුම් සහ සහයෝගය පළ කරනවායි කියන පණිවිඩය එතුමා මා වෙත දැනුම් දුන්න ප්‍රකාශ කරන්න ඒ අවස්ථාවත් මම මේ අවස්ථාවේදී අවස්ථාවක් කරගෙන ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙවර අයවැයෙන් වතුකරේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීම සඳහා ගරු ජනාධිපතිතුමා නිවාස තනාදීමට ඉඩම් අයිතිය හිමිකම් වෙනුවෙන් රුපියල් මිලියන බිලියන 4ක ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ගරු ජීවන් තොණ්ඩමන් අමාත්‍යතුමනි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවැනිම මහවැලි කලාපවල වසර සිය ගාණක තිස්සේ පැරණි කරපල මුතුගල ඒ වගේම ගල්ලෑල්ල මනම්පිටිය සොරුවිල ආදී ගම්වල අපේ බොහොම හිතවත් දමිළ ජනතාව ජීවත් වෙනවා. ඒ අයගේත් නිවාස ප්‍රශ්න කලින් මට කලින් කතා කළ ගරු මැති ඇමැතිතුමල්ලා කතා කළේ වතුකරය අනිකුත් ප්‍රදේශවල දමිළ ජනතාව ඒ වගේම රට මැද ජීවත් වෙන අපේ ඒ දෙමළ දමිළ ජනතාවගේ නිවාස ගැටලුව පිළිබඳව මම ඔබතුමාට ඉදිරිපත් කරන්න අවස්ථාවක් කරගන්නවා ඒ යෝජනා. මොකද හේතුව ඒ අයගේ නිවාස ඉදිකර ගැනීමේදී මං හිතන්නේ ගොවිතැන් කටයුතු කරන විශාල ප්‍රමාණයක් ජීවත් වෙන නිසා මම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා විදිහට ඔබතුමාගෙන් ඉල්ලනවා ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් මේ නිවාස තනා දීම සහ ඉඩම් අයිතිය වෙනුවෙන් ඔබතුමා ඒ සහයෝගය ලබා දෙන්න. අපි ඔබතුමාගේ අමාත්‍යාංශයට සහයෝගය ලබා දෙනවා යෝජනා ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි ජල සම්පාදන පහසුකම් සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් රුපියල් මිලියන 1426ක මුදලක් 2024 අයවැය සඳහා ලබා දීලා තියෙනවා. මම හිතන්නේ අපිට සාධනීය වූ එහෙම නැත්නම් සැලකිය යුතු අයවැයක් සහ විශාල යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට අයවැයක් නොවුනත් යම් හෝ අපි ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු විදිහට විතරක් නෙවෙයි අපි මේ රටේ පුරවැසිය විදිහට මේ අවස්ථාව මේ කාලය අපි හොඳින් තේරුම් අරගත්තොත් අපිට මේ කළමනාකරණය කරගෙන මේ කටයුතු කාරණා කරගන්න ප්‍රමාණවත් මුදලක් ලැබිලා තියෙනවයි කියන එක අපිට මේ අවස්ථාවේදී පිළිගන්න වෙනවා. එනිසා ගරු අමාත්‍යතුමනි, මට දැනගන්න ලැබුණා නැගෙනහිර නගර ජල සම්පාදන ක්‍රමය. එනිසා මේ නැගෙනහිර නගර ජල සම්පාදන ක්‍රමයට ගරු ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වැලිකන්ද පවුල් 35,000කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා මේ පානීය ජල අවශ්‍යතාවල් ලබා ගැනීම සඳහා. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7න් ලංකාපුර ඇලහැර යම්කිසි ප්‍රමාණයක් පවුල් 15,000කට වගේ ආසන්න ප්‍රමාණයක පිරිසුදු පානීය ජල අවශ්‍යතාවල් සපුරා ගැනීමේ බලාපොරොත්තුෙන් සිටිනවා. එනිසා මේ සඳහා මම යෝජනා කරනවා ගරු අමාත්‍යතුමනි, ඔබතුමා අපිට හමු වෙලා ප්‍රකාශ කරා. ගරු සනත් නිසාන්ත අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යතුමාත් ප්‍රකාශ කළා. ඒ වගේම ගරු සභාපතිතුමා උපසභාපතිතුමා සහ ග්‍රාමීය ජල ව්‍යාපෘති භාර අධ්‍යක්ෂක ජෙනරාල්තුමාලා අපිත් එක්ක සාකච්ඡා කළා. මේ මනම්පිටිය ජල පිරිපාදු මධ්‍යස්ථානය සම්බන්ධ කරගෙන ඉඩම් සහ ඒ සැලසුම් මේ වෙනකොට නිම කරලා තියෙනවා. ඒ තුලින් ගරු අමාත්‍යතුමනි ඒකාබද්ධ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නට මමත් පසුපෙළ තරුණ මන්ත්‍රීවරයෙක් විදිහට හරි ආසයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට වකුගඩු රෝගයෙන් මුදවාගෙන ඔවුන්ට පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න මට මතකයි. ගල්ලෑල්ල ජල ව්‍යාපෘතිය ගරු මහින්ද රාජපක්ෂ අපේ හදවතේ නායකතුමා ඉන්න වෙලාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළා. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වකුගඩු රෝහලක් ස්ථාපිත කරලා තියෙනවා. එතුමාගේ කාල සීමාව තුල මං හිතන්නේ කටයුතු සියල්ල නිම කරගන්න බැරුව අද වකුගඩු රෝහල වෙන වෙනත් රෝගීන් සඳහා පමණයි භාවිතා කරන්න මොකද වෛද්‍යවරු සහ අනෙකුත් හෙදියන්ගේ සහ කම්කරුවන්ගේ ප්‍රශ්නේ නිසා වකුගඩු රෝහල ඒ වකුගඩු රෝහලක් විදිහට ක්‍රියාත්මක වීම මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ නිසා ගරු අමාත්‍යතුමනි වකුගඩු රෝහල ඒ විදිහට කොහොම ක්‍රියාත්මක වුණත් මම යෝජනා කරන්න කැමති ඒ වකුගඩු රෝගයෙන් මුදවා ගන්න පිරිසුදු පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඔබතුමා අපිට සහයෝගය ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මම උදේ වෙලාවේ කතාවක් මට ඇහුණා. මම ඒ පිළිබඳවත් අදහස් දැක්වුවා. මේ රවුෆ් හකීම් අමාත්‍යතුමා විපක්ෂයේ ඉඳගෙන එතුමා පෞගිය කාලේ ජල සම්පත් අමාත්‍යංශයේ අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කළා. එතුමා බොහොම මේ වියදම් කළමනාකරණය කර ගැනීම, මුදල් ඉතුරු කර ගැනීම ආදී ලොකු විග්‍රහයක් කළා. එතුමාට අමතක වෙලා තියෙනවා එතුමාගේ අමාත්‍යංශය එතුමා ක්‍රියාත්මක කරනකොට එතුමා කොහොමද කටයුතු කළේ කියලා. ඇයි මම අහන්නේ එතුමා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් හිටපු මම එතුමාට අභියෝග කරනවත් අපහාස කරන්නවත් කතා කරනවා නෙවෙයි. නමුත් සිහිපත් කරලා දෙන්න අවස්ථාවක් මම මගේ කතාව ඇතුළත මම අවස්ථාවක් කරගන්නවා. ඊශ්‍රායලයට යන ඒ අපේ සහෝදරයන්ට ලංකාවේ තරුණයන්ට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ අවස්ථාව මගාරිවෙන්න අනිසි බිය වද්දීමේ කටයුතු කාරණා සහ ඒ රටවල්වලට යන එකේදී ඒ මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයක් වෙනවයි කියලා කතාවක් කිව්වා.
ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙන ගරු
මහත්මයා. හොඳයි මම අවසන් කරන්නම් ගරු මොළසුනේ සභාපතිතුමනි. ඉතින් එතනදී මම හිතන්නේ සම්බන්ධිකාරක 85කට ජල මණ්ඩලයෙන් කෝටි 16ක් ගෙවලා තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම 2015 2016 ජල සම්පාදන ඇමතිතුමා ලෙස කටයුතු කරන කාල සීමාවේදී බහුවිධ නිපුණතා කාර්යාංශ පුහුණු සඳහා 508 දෙනෙකු මණ්ඩලයට බඳවාගෙන තියෙනවා. ඒ වගේ එතුමා ඒ වගේම 20,000ක දීමනාවක් දීලා පස්සේ එතුමා ඒවා ස්ථීර කරලා තියෙනවා. ඒකේ හොඳම කාරණාව තමයි එතුමා අත්සන් කරන ලියුමක් මම සභාගත කරනවා ගරු සභාපතිතුමනි. එතුමා කියනවා මේ ක්‍රියාත්මක මේ 2019 මාර්තු මාසේ පළවෙනිදාන් සිට ක්‍රියාත්මක කරන පරිදි මගේ අමාත්‍ය දූර්ඝ කාලය තුලදී මේ අය මේ ස්ථීර කරන්න කියලා එතුමා ලියුම් හදලා තිනවා. ඉතින් ඒ නිසා මේවා කියා මේ අපේ පවතින රජය අතිගරු ජනාධිපතිතුමා බොහොම අමාරුවෙන් අරගෙන යන්නේ ඒවත් විනාශ කරලා මේ කණ්ඩායම් කටයුතු කරන්නේ ඇයිද කියන එක පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි පෞගිය කාලේ අපිට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට පින් සිද්ධ වෙන්න අපේ රට බේරලා දුන්නා. එතනදී විපක්ෂයේ කණ්ඩායම් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පවා කටයුතු කරන්න යෝජනා ගේනවා. ඉතින් ඒ නිසා අපි කනගාටු වෙනවා ඒ අයටත් අද රටේ නිදහසේ ජීවත් වෙන්න අයිතිය අරන් දීලා තියෙන්නේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ කාලේ අපේ ආර්ථිකය ගොඩනගන්න විශාල වැඩකොටසක් රාශියක් ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ආරාධනා කරනවා අතිගරු ජනාධිපතිතුමනි මේ වෙලාවේ අපිට ඕන ඡන්දයක් නෙවෙයි, කරුණා කරලා ඔබතුමා ඇරයි යන වැඩපිළිවෙල
අවසානයි
යන්න අවසන් කරන්න මන්ත්‍රීතුමනි. තව මට විනාඩි මිනිත්තු 30ක් තප්පර 30ක් දෙන්න. ඒ නිසා අපිට මේ කාල සීමාවේදී අපේ රට ගොඩ ගන්නට අවශ්‍ය කටයුතු කාරණා කරලා ඉතිරි කටයුතු කාරණා ටික කරමු. ගරු ජීවන් තොන්නමන් අමාත්‍යතුමනි ඔබතුමා සහ ඔබතුමාගේ කාර්ය මණ්ඩලයට සුබපතමින් අපි සියලුම සහයෝගය ඔබතුමාගේ අමාත්‍යංශයේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න ලබා දෙනවයි කියන පණිවිඩය ප්‍රකාශ කරමින් මුළුසුනේ ගරු සභාපතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව ලබා දීම.
බොහොම ස්තුතියි ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා. ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
විනාඩි 13ක් අපේ
13ෙන් දෙකක් අඩුවල 11ක් දැන් ඉතුරු වෙලා තියෙනවා. දැන් පටන් ගන්න.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ශේෂයෙන් මම අද මට වෙලා ලැබිච්චලා මට මගේ විෂයට අමතරව කාරණා කීපයක් කියන්නට ඕනේ. ලෝකයේ වැඩිම නම් වලින් හැඳින්වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. එහෙම කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේට ගෞතම කිව්වා, සිදුහත් කිව්වා, ලෝකවිදූ කිව්වා, අනුත්තර කිව්වා, විවිධ නම් වලින් කිව්වා. ඊයේ සිද්ධියත් එක මට හිතෙනවා ලෝකයේ වැඩිම නම් තියෙන්නේ අපි මහජන නියුතියන්ට කියලා. අපිට හොරු කියනවා, බූරුවා කියනවා, තක්කඩිය කියනවා, මීහරක කියනවා, මෝඩයා කියනවා, නොයෙක් ජාති කියනවා. අපි මහජන ඡන්දයෙන් පත්වෙච්ච මිනිස්සු. අපේ මහජන ඡන්දයෙන් පත් වෙලා ආවේ අපේ අපි ආවේ අපේ ගෞරවයත් රැකගෙන මහජනයාගේ ගෞරවයත් රකින්නට. ඉතින් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා හොරා හොරා කියලා කියාගන්න ගමන් එතකොට අද විවිධ නම් වලින් හඳුන්වනවා. එතකොට මේ මහජන නියුතයට වෙන කල මේ පාර්ලිමේන්තුව පිළිබඳව ඇත්තටම මට නම් තියෙන කනගාටුවක්. ඒ හින්දා මම කතා නැයතුමාට කියනවා මීට වඩා මේ ඔබතුමාගේ බලතල පාවිච්චි කරලා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න කියන එක. ඊළඟට අපි මම මේ කතාවට පෙර කියන්නේ ගරු අපේ මුලාසන රුදු මන්ත්‍රීතුමනි මම පාර්ලිමේන්තුවේ හැමදාම එනවා. එහෙම එන්නේ මගේ ගම් ප්‍රදේශවල ජනතාවට අත්තනගල්ලා ගම්පා දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න තියෙනවා. අපි අද ජල ගැලවීමේ විශාල වශයෙන් පීඩා විඳිනවා. එතකොට අපි අපේ ප්‍රදේශයේ මේ දවා දරුවන්ගේ රැකියා ප්‍රශ්න, උපාධිධාරයන්ගේ ගැටලු, එහෙම නැත්නම් අස්වැසුම ගැටලු, කුඹුරුට ගැට වෙලා විනාශ වෙලා, ඒ වගේම විවිධ ප්‍රශ්න. මේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න ඕ කතාවක් කරන්න අද අපිට වෙලා තිබෙන්නේ. අපිට කල් දැමීමේ යෝජනාවක් ගන්න වෙලා තියෙනවා. හවස 6 වෙනකන් ඉඳලා. ඊට අමතරව අපිට වෙලාවක් නැහැ. ඒක අසාධාරණ. අපි පසුබිම මන්ත්‍රීවරු, අපිට පක්ෂ නායකත්වයක් නැහැ, අපිට ඉදිරිපෙළ අපිට ඇමති ගන්න නැහැ. එතකොට අපි ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න කොයි වෙලේද අපිට එහෙම අවස්ථාවක් අපිට මේ නැහැ. ඒ නිසා අපි මම කියන්නේ මරණාධාර සමිතියුණත් න්‍යායපත්‍රයක් තිබෙනවා. ඒ න්‍යායපත්‍රයට කටයුතු කරන්නට ඕනේ. අද මේ 27-2 කියලා එකක් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ කාලේ එහෙන් ගෝරි වලට යනවා, එහෙන් ප්‍රශ්න වලට යනවා. මේ මම මට නම් ඇත්තටම කියනවා නම් මේ 27-2 කියනකොටත් මගේ මට ඇත්තට මේ පාර්ලිමේන්තුවේ එන එකත් එපා වෙලා තියෙනවා. මේ විපක්ෂ මන්ත්‍රීවරු මගේ හිත අපේ හිතවත් අය ඉන්න අපිට කියනවා ගරු මන්ත්‍රීතුමා මේ කොමිටියට ආපුවා නැකිලා යන්න එපා. අපේ විපක්ෂ නායකතුමා එනවා. එයා ආවොත් එහෙම මේක ඉවරයක් කරලා මේක ඉවරයක් වෙන්නේ නැහැ. ඔබතුමාලා කොහොම හරි රැකගෙන මෙතන ඉන්න. මේක ඇවිල්ලා මට මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මේ නිසා මේ කාලේ අපිට වටිනවා ගරු අපේ මූලාසන රූඩ මන්ත්‍රී මේ කාලේ ඉතිරි කරලා දෙන්න. මේ න්‍යායපත්‍රය අනුව කටයුතු කරන්න. එහෙනම් මේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න. ඒ නිසා මේ කතන්දර කියලා අර අපේ ගංගොල ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික අපි කොවිලේද කතා කරන්නේ. ඒ නිසා අපි මම විශේෂයෙන් ඔය පාසල් යන කාලේ තමයි විපක්ෂ නායකතුමාගේ තාත්තා මේ රට පාලනය කරේ. ඒ පාලනය කරන කාලේ මම ඇත්තටම එතුමා මහස්කන තරුණේ මැරුවා තමයි. හැබැයි මට යම්කිසි ගෞරවයක් එතුමාට තිබුණා. එතුමා අහිංසක මිනිසු ගැන කතා කළා. ජනසවිය ගැන, අපනයන ගම්මාන ගැන, එහෙම නැත්නම් එතුමා මේ සාමාන්‍ය මිනිසු ගැන කතා කරපු නායකයෙක් ඉඳලා මට එතුමා ගැන ලොකු යම්කිසි ගෞරවයක් තිබුණා. එතුමාගේ පුතා ඉඳලා විපක්ෂ නායකතුමා ගැනත් ඒ ගෞරවයක් තිබුණා. හැබැයි ඊයේ පෙරේද වෙනකොට මට විපක්ෂ නායකතුමා කරේ තිබෙන්නේ පිළිකුලක්. එහෙම පිළිකුලක් තියෙන්නේ ඔහු මේ සමා මේ මන්ත්‍රීවරුන්ට. එහෙනම් මේ ලෝකේ ඉංග්‍රීසි පුළුවන් ඔක්කොම සුද්ධෝ මේ රටේ ඉන්න සුද්ධෝ ටික මේ ලෝකේ හොඳම උගතු වෙන්නට ඕනේ. ඉංග්‍රීසියෙන් කතා කරලා මේ පැත්තට බයින තේරුණාද කියලා අහන්නේ. එතු ඇත්තට පහත් තත්ත්වයට වැටෙන්නේ එතුමාට අපි උත්තර දෙන්න යන්නේ නැහැ. හැබැයි තමන් තේරුම් ගන්නට ඕනේ. තමන් උගතෙක් වුණාට පෙන්වන්න යන අවශ්‍ය වෙන්නේ නැහැ. තේරෙනාට තේරේ, නොතේරෙනාට නොතේරේ. හැබැයි ඒ කතා කරලා කියන්නේ ටිකක් ඉන්නේ ආණ්ඩු පක්ෂය කියලා. එහෙනම් මේ ලෝකේ සුද්ධෝ ටික ඔක්කොම ලෝකේ උගත් වෙන්නට ඕනේ. ඒ ඉංග්‍රීසි පුළුවන් නම් ඔක්කොම අයට. ඒ නිසා හොඳයි මලගෙවල් වල නිදි මරන්න. අපි මලගෙවල් වල ගියාම නිදි මරන්න මිනිහෙක් අල්ල ගන්නවා බයිට් එකට. ආන් ඒ බයිට් එකට තමයි සුසුසු මිසක් සුසුසු කියලා මං විශ්වාස කරන්නේ නැහැ කියලා බයින්. අපි අතපල්ලෙන් වැඩලත් නැහැ. අපි මහජන තන්දෙන් ඇවිල්ලා තිබෙනවා. අපිට කියන්න අපි කරමු නේ. එන ඒවා ඔප්පු කරන්නට ඕනේ. විපක්ෂයේ ගෙනල්ලා එක එක මන්ත්‍රීවරුන්ට චරිසාතික දෙන්නට ඕනේ. එහෙමනම් ඒ විදිහ කියන්න. ඒ නිසා මට ඇත්තටම තියෙන්නේ එහෙම ගැටලු එක මම මගේ කාලේ අරගෙන එතුමා ගැන කිය. එතුමා ගහගන්න කතා කරනවා. එතකොට ගහගන්න කතා කරපු අපි දැක්කා අරගලයට ගිහිල්ලා දුවන දිවිල්ල අපි දැක්කා. අනේ බස් අර ළමංග රථ වාහනවල රියදුරා නැත්නම් අද මර මැරුණු තැන්වල ගස්කොළුණු පැල වෙලා. එහෙම විපක්ෂ නායකතුමා තමයි අර ඊතලට වැවුලුනා වගේ වරෙල්ලා ගහගන්න කියලා කියන්නේ. හැබැයි ගහගන්න ඕන එන්න කියන්නේ එළියට. අපි ගැව්වොත් ආප්පෙන්ද ගේන්නවා ගලවන්න. එහෙම කියන්න අපිට ගංගොලට ගියා මිනිස්සුන්ට විපක්ෂ නායකතුමා ගහගන්න කතා කරා නේද කියලා. හැබැයි ගහගන්න කතා කර විපක්ෂ නායකතුමා අරගලේ දිව්ව දිවිල්ල අපි දැක්කා. ඩ්‍රයිවර්ට මල් තියලා වඳින්නට ඕන බේරගත්තට. ඒ නිසා තමන්ගේ හයිය තිබුණාට තමන්ට ආරක්ෂා තිබුණාට අර ඉන්න අපි වගේ අපි ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව කඩා කප්පල් කරන්න මේ පාර්ලිමේන්තුව විනාශ කරන්න තාපය නෙමෙයි. අපි ආයේ ගෞරවයක් අද්ද මේ තනතුර දරලා සමාජයට යමක් කරන්න පුළුවන් නම් කරලා අපේ ප්‍රදේශ ජනතාව නියෝජනය කරලා යන්න. ඒ නිසා අපි මේ එක එකනට පාච්චල් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මම මගේ කාලය අරගෙන මම කිව්වේ එතුමාට එතුමා මොන විදිහට මට එතුමාට අභියෝග කිරීම අවශ්‍යතාවයක් නැහැ. ගරු කතාන අපි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි අද අතර සතුටු වෙනවා ජීවන් තොණ්ඩමාන් ගරු ඇමතිතුමා නව තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් එතුමා තමන්ගේ කාර්යභාරය කරනවා. මම එතුමාට පළවෙනි යෝජනා වශයෙන් ගේනවා, ඔබතුමාට ගෙවල් හදන්න මුදල් අනුමත වෙලා තිබෙනවා නම් මගේ අත්නවල ආශ්‍රයනේ ප්‍රචස් 60ක දෙමළ ජනතාව පවුල් 90 ජීවත් වෙනවා. එතන නිවාස සංකීර්ණ රැඳෙ මෙතන අපායක් තිබෙන්නේ. ඔබතුමාට හැකියාවක් තිබෙනවා නම් ඒ නිවාස සඳහා මුදලක් වෙන් කරන්න ඔබතුමා ඒක ලොකු පින්කමක් කියලා මම විශ්වාස කරනවා. එනිසා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කතා කරනකොට දීවන් තොණ්ඩමාන් මැතිතුමා, සනන් නිසාන්ත මැතිතුමා, අපි ගෞරවයෙන් මතක් කරන්නට උන එතුමාලා තරුණ මන්ත්‍රීවරු වශයෙන් සුවිශාල කාර්යභාරයක් කරනවා. එනිසා මගේ ආසනයේ බස්නගොඩ කියලා ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. මම එදා අපේ වර්තමාන ජනාධිපතිතුමාටත් මේ ගැන කිව්වා. එතුමා කිව්වා මම බස්නගොඩ ගැන මන්ත්‍රීතුමා හොඳට දන්නවා. ඒ ගැන එතුමා හොඳ ප්‍රසාදයෙන් කතා කළා. මට ඒ ගැන සතුටක් තිබුණා. මගේ ප්‍රදේශයේ සහ අත්තනගල ආසනය, මේ වගේම මහා රාසනය, ගම්පහ, මිනුවන්ගොඩ, මීරිගම ආසන සියල්ල ආවරණය කළා. ග්‍රාම සේවසම් 5450කට ආසන්න ප්‍රමාණයකට ජලය ලබා දීම සඳහා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ගරු ඇමතිතුමනි, මේ ව්‍යාපෘතිය එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ, ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්තයා අපේ ප්‍රදේශ දිස්ත්‍රික් නායකයා ඉන්න කාලේ ආරම්භ කළත් යහපල ආණ්ඩුව කාලේ ආණ්ඩුව දැන වෙනස් වෙච්ච නිසා ඒක ඒ විදිහට කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අර ඉඩම් අහිමිච්ච මිනිස්සුන්ට හරියට ඉඩම් ටික අපිට දෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එනිසා මිනිස්සුන් වන්දි ටික හරිය ලැබෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් මට පුළුවන්කම දෙමුණා මගේ ප්‍රදේශයේ ජනතාව මා පාර්ලිමේන්තුව නිසා ඒවට මැදිහත් වෙලා අද මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරලා ඒ මිනිස්සුන්ට වන්දි ටික අරන් දීලා ඉඩම් ටික අරන් දීලා අපේ ප්‍රදේශයේ ජනතාව දින ඉවත් කරලා ඒ ප්‍රදේශ ජනතාවට යම් සාධාරණයක් ඉටු කළා. තවදුරටත් ගරු ඇමති මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්යන් වලට අපි උන්ට සාධාරණේ කරන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි, රුවන්වැල් ආසනයේ තවදුරටත් විසින්ද නැති ජනතාවක් ඉන්නවා. මේ වස්නකොඩ වැවෙන් පීඩන ලක් වෙන රුවන්පුර රුවන්වැල් ප්‍රදේශයේ ජනතාව ඒ අයුණත් ඔබතුමාගේ සහයෝගය ලබා දීලා ඔවුන්ගේ ජන ජීවිතයට තියෙන පීඩනයන් නැති කරලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ චීන රජයේ චීන සංවර්ධන බැංකුවේ මුදල් වලින්. රුපියල් ඇමරිකන් ඩොලර් මිලියන 230ක පමණ මුදලක් එකට වියදම් වෙනවා. මේ අවුරුද්ද වෙනකොට මේක අවසන් කරන්න තිබුණා. තා වෙනකොට අපිට අවසන් කරගන්න බැරි වුණත් 91%ක් වැඩ අවසන් කරලා තියෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් තමයි මේ ව්‍යාපෘතිය වැව කරන්නේ. ජල නල ඉලන්නේ ජල සම්පත් මණ්ඩලයෙන්. ගරු ඇමතිතුමනි, ජල ඔබතුමාට අපි ආරාධනා කළා ලෝක ජල දිනය මේ රටේ අරගලයක් තියෙන වෙලාවේ ලෝක ජල දිනය තියන්නට අපි එදා ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ නායකත්වය තුළ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2ක කාලයක්
විනාඩියට තව කීපයක්
දෙකක් තියෙනවා.
හරි, මේ ගරු ඇමතිතුමනි, ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ අපි ව්‍යාපෘතිය සාකච්ඡා කරන වෙලාවේ අපිට සාකච්ඡා කරන ලයි ලෝක ජල දිනය ගැන කිව්වාම මම කිව්වා මොන රටේ ප්‍රශ්න තිබුණත් මට පුළුවන් මේක කරන්නට කියලා. මම අපේ ප්‍රදේශයේ ඉන්න අපේ වර්ෂාපරව මන්ත්‍රීතුමාට කතා කරලා, නිලෝකා මන්ත්‍රීතුමයට කතා කරලා, අමා මන්ත්‍රීතුමයට කතා කරලා කිව්වා අපිට 1000ක් විතර සෙනග ටිකක් ඇඳව ගන්නට ඕන ලෝක ජල දිනේ තියෙන්නේ මගේ ආසනය කියලා. එදා ජනතාව අපි කරේ තියෙන විශ්වාසයෙන් තෙන්ට සහභාගී වුණා. අදටත් වැවේ තියෙන කොටසයි හදලා, හැබැයි ඔය මැද්දේ වලක් ගහලා ඒ වලින් ජල පිරිසුව කරන එක දීලා අද පවුල් ලේකක 5000කට විතර ජලය දෙන්න පුළුවන්කමක් ලැබුණා ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ. ඒ නිසා අද ජීවන් තොණ්ඩමාන් මැතිතුමා හරහා ඒ ප්‍රදේශයේ වතුර ටික අපිට ලැබෙනකොට විශේෂයෙන් මම මතක් කරන්නට ඕනේ මේ වතුර ටික අද ටැප් එක ඇරියාම වතුර ටේ එනකොට අපේ ප්‍රදේශයේ ජනතාවට මා කියන්නට ඕනේ ඔබ කවදාවත් අමතක කරන්න එපා මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා තමයි මේ ජල ව්‍යාපෘතිය අපිට ගෙනල්ලා දුන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි මේ ජල ව්‍යාපෘතියේ මුදල් ටික අපිට හොයලා දුන්නේ එදා ඉන්දියා චීනෙත් කතා කරලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි ක්‍රියාත්මක නොවන ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා දුන්නේ. අපේ චමල් රාජපක්ෂ මැතිතුමා මාත් එක්ක ගිහිල්ලා, ප්‍රසන්න රණතුංග මැතිතුමත් එක්ක ගිහිල්ලා, දිස්ත්‍රික් නායකතුමා ගිහිල්ලා මුල් ගලලා දීලා තමයි මේ බව පටන් ගත්තේ. මේකෙන් සමත් අත්න ලාසනේ ජනතාවට වතුර ලැබෙනවා. එතකොට ජනතාවගේ ගියක් හදන්න ඉඩම් 12.5ක් අවශ්‍යයි. ඒට ඒ ව්‍යාපෘතිය නිසා 10ට ගෙවල් හදන්න පුළුවන්, බැංකු ණයක් ගන්න පුළුවන්. ඒ ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ප්‍රශ්නේ විසඳෙනවා. ඉඩම් වල වටිනාකම වැඩි වෙලා තිබෙනවා. එනිසා මේ ව්‍යාපෘතිය නිසා අපේ ප්‍රදේශයට සුවිශාල සේවයක් වුණා කියලා කියන්නට ඕනේ. එනිසා මේ ව්‍යාපෘතිය පහසු එකක් නෙමෙයි. මේ ව්‍යාපෘතිය නිසා අපේ ප්‍රදේශයේ ජනතාව අනන්ත අප්‍රමාණ දුකටපත් වෙලා තියෙනවා. පාරක යන්න පුළුවන් ගමක් නැහැ. ඒ වගේම මේ වාහන තදබදයක් වෙලා තිබෙනවා. ප්‍රශ්න ගණනාවක් තිබුණත් ජනතාව සියල්ල විඳ දරාගත්ත මූලික මිනිස් අයිතිවාසිකමක් අපිට අපිට ලැබෙන නිසා. එනිසා මම මේ අවස්ථාවේදී මගේ යුතුයකමක් වෙනවා අර මහින්ද රාජපක්ෂ මහත්මයාට ස්තුති කළා වගේම වාසුදේව නානාකර මහත්මයාත් මේ කාර්යය වෙනුවෙන් මාත් එක්ක සම්බන්ධ වෙලා සුවිශේෂී කාර්යභාරයක් කළා. එතුමාට මගේ ගෞරවය පුද කරමින් විශේෂයෙන් ජල සම්පත් ලේකම්තුමා විශේෂයෙන්ම ඒ සභාපති නිසාන්ද රණතුංග මැතිතුමාට සුවිශේෂ ගෞරවයක් දක්වන්නට ඔහු හැමතිස්සෙම මේ කාර්යවට මැදි අත් වුණා. ඒ විතරක් නෙමෙයි උපසභාපතිතුමාත් ඒ වගේම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරවරයා කඩවත ඒ වගේම අද දවසේ වෙනකොට මේ ව්‍යාපෘතියේ බාරව ඉන්න එදිරිසිංහ මහත්තයාට රැයක් දවාලක් නැ මම කොවිලේ දන්නේ කතා කරන මන්ත්‍රීතුමා මම මේ වැඩේ කරන්න ගත්තා බොහොම කාරුණිකව වැඩේ කරනවා. ඒ සඳහා උපකාරයාල වල ඉන්න අපේ සමන් මහත්තයාත් අපේ කරුණාරත් මහත්මයලත් සියලු දෙනා ප්‍රදේශයේ ජලතාවගේ ජල අවශ්‍යතාවය ඉටු කරන්න
කාලය අවසන් කර මන්ත්‍රීතුමා.
ඒ නිසා මේ ජලය පානය කර හැම විටම අද දවසේ ප්‍රජාතන්ත්‍රවාදී තමන්ගේ ප්‍රජාහිතය අවශ්‍ය කරන මහින්ද මහත්තයා කතා කරනවා තමයි. හැබැයි නිදහසේ ජීවත් වෙන අයිතිය ලබා දෙන එතුමා ගම්දනව දිනුන කලේ බෂීර් රාජපක්ෂ මහත්තයාට සල්ලි දීලා මං වගේ මිනිහ පාර්ලිමේන්තු වෙන්නේ එදා මහින්ද රාජපක්ෂ මහත්තයා වැඩිමනාපයට සභාපතිකම දුන්නේ නැද මං සභාපතිකම දිවුරුම් දෙන්න යනකොටත් වෙන නමක් යවලා තිබුණේ එතුමා කව මම දෙන්නේ වැඩිමනාපයට ඔබතුමා කියලා දිවුරුම් දෙන්න. අද මං පාර්ලිමේන්තුවක අවුරුදු 22ක දේශපාලන ගමනක් ආවේ මහින්ද මහත්තයාට පින් සිද්ධ වෙන්න. එනිසා එතුමාට අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. එතුමා ඒ වගේම අපිට මුදල් ලැබුණේ නැද තමයි වැඩ කරලා මිනිස්සුගේ හිත දිනාගෙන මෙතනට ආවේ. එනිසා එතුමලට ගෞරවයක් මේ ජන සමාජය තුළ අපි දෙන්නට ඕනේ. ඒ නිසා බස්නකොට ජල ව්‍යාපෘතියේ බොහෝ කාරණා ඉටු වෙලා තිබෙනවා. ඉතුරු වැඩ ටිකත් අපේ ඇමතිතුමා ඉටු කරලා දෙයි. වර්තමාන ජනාධිපතිතුමාගේ සුභවාදී භාවයකට ඇතුළු වෙලා තියෙනවා. මම නැවතත් ජීවන් තොණ්ඩ මහත්මයා මේ පුටු වෙන නිසා කියනවා. ඔබතුමාගේ භාෂාව කතා කරන මගේ ප්‍රදේශයේ පර්චස් හැටක පවුල් 90ක් ගෙවල්ලා දන් ඉන්නවා දෙමළ ජනතාව. ඒ අය එතන අපායක වගේ දුක් විඳිනවා. මේ හැම කෙනාටම මගේ අවුරුදු 22ක දේශපාලනේ හැම කෙනාටම මේ ඉටු කර දෙන්න. ඒකට කවුරුවත් කන් දීලා නැහැ. නිසා ඔබතුමාට පින් සිද්ධ වෙනවා. ඒ ජනතාවගේ කාරණා ඉටු කරන්න කියලා ගෞරවයෙන් මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු හේසා විතානගේ මැතිතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය පිළිබඳ විවාදයට ගන්න වෙලාවේ ගරු ඇමතුමා ඉන්නවා. රාජ්‍ය ඇමතුමා නම් පේන්නේ නැහැ. අපි ඇමතුමාට සුපැතුම් එකතු කරනවා. එතුමාගේ පළවෙනි අයවැය විවාදේ. මම විවාදෙට එක් වෙන්නේ ඉස්සෙල්ලා අපේ ගරු මන්ත්‍රීතුමෙක් කතා කරා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන අවබෝධයක් නැතුව. අපිත් පාර්ලිමේන්තු ඇවිල්ලා දැන් අවුරුදු 7ක් 8ක් වෙනවා. අපි හිතන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න තියෙන අයිතිය, විපක්ෂ නායකවරයාට කතා කරන්න අයිතිය තියෙන අයිතිය, විපක්ෂයේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ආණ්ඩුවෙන් කියන එක රටේ ජනතාවට දැනගන්න තියෙන අයිතිය අවහිර කළ වහලා දාලිවිලා ආණ්ඩුවක් යන්න පුළුවන් කියලා හිතනවා නම් අර දැන් කිව්වේ අන්තිමට මේ මන්ත්‍රීතුමා මම මහින්ද රාජපක්ෂ මහත්තයා මාආදරෙයි මගේ නම වෙන නමක් දාලා තිබුණා ඊට පස්සේ මට සභාපති විදිහට දිවුරුම් දෙන්න මහින්ද රාජපක්ෂ මහත්තයා නම දාලා දුන්නා ඕ වගේ කරලා තියෙනවා මේ රටේ. මේ රටේ ප්‍රාදේශ සභාවවල තමන්ගේ ගෝල බාලයෝ ටික කොන්ත්‍රාත්කාරයෝ ටික පස් කපන මිනිසු ටිකට සභාපති කන් ටික දීපුවක එතුමක් කරා. ඒ ගෞරවය මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දෙන්නේ නැත්තම් වැරදි. ඒක තමයි මේ වෙන්නේ. ඒක නෙමෙයි ගරු සභාපතිතුමනි රටට ඉල්ලන්නේ. රටේ මිනිස්සු ඉල්ලන්නේ මට සභාපතිකම දීපුවක නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ට වැඩක් කරන්න පුළුවන් හොඳ ප්‍රාදේශ සභාවක් හදන එක. පස්තික කපන්න වැලි ටික ගොඩ දාගන්න මං සභාපති කරලා මාව ගොඩ දාන එක නෙමෙයි ගමේ මිනිහා ගොඩ දාන එක. අපි කියන්නේ ඒකයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක ප්‍රශ්නකුත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් එක්ක ප්‍රශ්නකුත් නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයාත් එක්ක ප්‍රශ්නකුත් නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ මම නම කිව්වේ නැහැ කාගේවත්. මම නම කිව්වේ නැහැ කාගේවත්. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ මොහොතේ මේ රටේ යුද්ධේ ඉවර කරපු ගෞරවය
රුපුල් මහින්ද රාජපක්ෂ මහත්තයා
ඇදි අදහසක් එතුමාගෙන් මම නෑ එහෙම කියන්න බෑ නෑ ගරු ගලු මුරාසනාතුරුගේ මණ්ඩේතු නෑ ගරු
නෑ මුරාසනාතුරුගේ එතුමාගේ නෑ එතුමාගේ කතාවට පස්සේ ඔබතුමා එතුමා හැඟ වෙන පරිදි කිව්වම ඒකට උත්තර දෙන්න අවශ්‍යයි
මුරාසනාතුරුගේ මන්ත්‍රීතුමා
මම කිව්වට එතුමාගේ කතාවෙන් පස්සේ කියලා කිව්වේ
නෑ
ඔබතුමා අදහන් කරේ මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වම ඒක ඔබතුමාට කලින් කතා කරපු ඉස්ත
මන්ත්‍රීතුමා අපි කාගෙවත් ගිහිලා පස්සෙන් ගිහිලා සභාපතිකම් ගත්තේ නෑ. මම පැහැදිලි කරේ මම තමයි වැඩිමනාප ගත්ත සභාපති. ඒකට සාධාරණ
ගරු සභාපතිතුමනි මට ඒ මන්ත්‍රීතුමා වැඩිමනාප ගත්තද නැද්ද කියන එක අදාළ නැහනේ. ඒක 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 අදාළ වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයයි දේශපාලන පක්ෂරණ එක මේ පාර්ලිමේන්තුවට අදාළත් නැහැ. මේ රටේ ජනතාවට අදාළත් නැහැ. මේ වෙලාවේ මේ රට මුහුණ දීලා තියෙන මේ මිනිස්සුන්ට මේ රටේ මිනිස්සුන්ට තුන් වේල කාලා ඉන්න බැරි ප්‍රශ්නේ. මේ රටේ ගොවි ජනතාවට පෝර ටික නැතුව ගොවිතන කරගන්න බැරි ප්‍රශ්නේ. තේ වගා කරන මිනිස්සුන්ට තේ ටිකට පෝර ටික නැතුව තේ දළු ටික වේලා යන ප්‍රශ්නේ. ඔබතුමා නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ටත් කවදාකවත් නැතුව තුන් වේල කාලා ඉන්න තිබිච්ච ගොවියක තිබිච්ච ඒ හයිය නැති කරපු විනාශයට වග කියන්න ඕන මහින්ද රාජපක්ෂ මහත්තයා කියන එක කට ඇරලා කියන්න බැරුව තාමත් කඩේ යන උදවිය ඉන්නවනම් ඒ උදවියට දැනෙන්න පුන්නක්කුල මිල වැඩි වෙන්න ඕන. වෙන මොකක්වත් නැහැ. පුන්නක් කුමුල වැඩි වෙච්ච දවසේ උදුවේර දැනේ අපිටත් මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. එතකන් දැනෙන්නේ නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි අපේ ඇමතුමාගේ අමාත්‍යාංශේ කටයුතු වලට එනවා. ගරු ඇමතුමනි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා මේ අමාත්‍යාංශේ බාර ගන්න පෙර මේ රටේ මිනිස් ඉස්සෙල්ලා හිටපු ඔබතුමාලගේ ආණ්ඩුව අපේ ආණ්ඩුව වල මේ රටේ ජල සම්පාදන අමාත්‍යාංශේ හරහා විශාල ව්‍යාපෘති රාශියක් රට පුරා ගෙනිච්ච ඒක එක්කෝ ජාත්‍යන්තර මුදල් ලැබිච්ච ඒ කියන්නේ ෆන්ඩින් වලින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ රටේ අරමුදල් වලින් වෙන්න පුළුවන් ඒ සියලු ව්‍යාපෘති මග නතර වෙච්ච ව්‍යාපෘති හරහා මේ රටට විශාල පාඩුවක් දෙනවා. දැන් බට එලලා ඔක්කොම මේකලා අන්තිම අවස්ථාවේ තියෙන ප්‍රොජෙක්ට් වල වැඩේ වෙන්නේ නැහැ. වතුර ටික දැන් මම උදාහරණයක් ගත්තොත් මානියෝජනය කරන කොළොන්නාසනේ සූර්යකන්ද ජල ව්‍යාපෘතිය මග නතර වෙලා තියෙනවා. බට දාලා බිලියන ගානක් මුදල් වෙන් කරලා. හැබැයි දැන් අවසාන අධියර කරගෙන යන්න විදියක් නැහැ. ඒකට අවශ්‍ය ප්‍රතිපාදනෙ නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා කරු ඇමතුමනි මම ඉල්ලීමක් කරනවා ඔබතුමා මොකද වෙලා තියෙන්නේ කියන්නේ අලුතෙන් ව්‍යාපෘති පටන් ගන්නට වැඩිය මේ රටේ ධන අපරාධ විනාශයක් වෙන්නේ ඔබතුමා මැදිහත් වෙලා අදාළ නිලධාරීන් එක්ක මේ 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 මොහොත වෙනකොට නතර වෙලා තියෙන මග නතරලා තියෙන ව්‍යාපෘති ඉදිරියට අරගෙන යන්න ඒ අවසන් කරන්න අවශ්‍ය පියවර ගන්න කියන ඉල්ලීමක් කරනවා. මොකද අපිට පේනවා ජන සමහර තැන්වල දැන් ඇඹිලිපිටිය ඉඳලා ඉවර වෙලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන්නයට යනකම් ඒ කියන්නේ බරව කුඹුරට යනකම් ප්‍රදේශයේ ප්‍රදේශ ආසන්න ජනතාවගේ මුදල් පවා එකතු කරලා ඒ ව්‍යාපෘති අවසන් කරන මට්ටමට ඇවිල්ලා නමුත් අවසන් කරගන්න දේශපාලන නායකත්වයක් දෙන්න බැරි වෙලා මොකද ඔබතුමාට පෙර හිටියේ වාසුදේව නානායක්කාර ඇමතුමා රත්නපුර දිස්ත්‍රික් අමාත්‍යවරයෙක් හිටියේ කැබිනට් ඇමතිවරයා විදියට අද ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ගෙතුමා ආරම්භ කරා. ඒ ආරම්භ කරපු ව්‍යාපෘති ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා කරුණාකර දැඩි අවධානයට ලක් කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම අපි වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යාංශය ගත්තොත් මේ අමාත්‍යාංශයේ තියෙන පොඩි ප්‍රශ්නයක් කවදාවත් මේ අමාත්‍යාංශයේ ඉන්නේ නැහැ නුවරඑළියෙන් පිටට. මේක නුවරඑළියටම දෙන අමාත්‍යාංශයක් ගන්න සභාපතිතුමනි. වතු යටිතල පහසුකම් කියවන නුවරඑළියේ දමිළ ජනතාව විතරද කියලා මම අහනවා. මාතර වෙන්න පුළුවන් රත්නපුරේ වෙන්න පුළුවන් ලංකාවේ අනිත් දිස්ත්‍රික්කවල වෙන්න පුළුවන් ඒ දිස්ත්‍රික්කවලට ඒක මේ ඔබතුමාට එන චෝදනාවක් නෙමෙයි මොන්න ඇමතිපත් වුණත් කවදාවත් රත්නපුර දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට ඒ සාධාරණේ වෙන්නේ නැහැ වෙන්නේ ඉතුරුනොත් තමයි මොකද ඒකේ හදාගන්නම දෙනවා මේ ආණ්ඩුවෙත් කැබිනට් එක වෙන් කරනකොට ඇමතුමාට උඹ වැඩේ ගොඩ දාගනින් කියලා දෙනවා නුවරඑළියේ ඡන්ද ටික වෙනුවෙන් සම මේ සම්ප්‍රදාය වෙනස් වෙන්න ඕන. ඔබතුමාගේ සීයා ඔබතුමාගේ තාත්තා දැන් අද ඔබතුමා ඉන්න මම විතර ඔබතුමා තරුණෙක් විදියට මේ සම්ප්‍රදාය වෙනස් කරන්න අවශ්‍ය වෙයි. මේ සම්ප්‍රදාය වෙනස් කරලා ඔබතුමා ජාතික නායකයෙක් වෙන්න. ජාතික නායකයෙක් විදියට මේ රටේ දමිළ ජනතාව සියලු දෙනාට දමිළ ජනතාව සියලු දෙනාට සාධාරණයක් කරන්න. දැන් මම මේ වෙලාවේ මතක් කරනවා යාපාලන ආණ්ඩුවෙන් ඉතාම වැදගත් ක්‍රියාවාර්ගෙන ගයන්ත කරුණාතිලක අපේ ඇමතුමා ඉන්න ඉඩම් ඇමතුමා විදියට එදා දමිළ ජනතාව වෙනුවෙන් ගයන්ත ඇමතුමාලා පර්චස් හදත් දුන්නා. ඒ වෙනුවෙන් සින්නක්කර ඔප්පුවක් ලබා දුන්නා. ඒක හොඳ වැඩක්. ඒකේ දේශපාලනයේ කවුරු ගත්තත් කාට ඡන්දේ දුන්නත් මේ රටේ දමිළ ජනතාව වෙනුවෙන් කරන්න ඕන මහ විශාල යුතුයකමක් කරා. නමුත් අද ඒක නතර වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක දේශපාලනීකරණය වෙනවා. ඒත් කමන්නේ මේ රටේ දමිළ ජනතාව සියල්ලට ඒක ලබා දෙන්න. ඔබ විශ්වාස කරනවා නම්
අපිත් එක්ක දේශපාලනය කරන දමිල ජනතාවට විතරයි ලබා දෙන්න කියලා මං හිතනවා ඔබතුමත් එතකොට අර තාත්තගේ සම්ප්‍රදාය බිඳින්න කැමති නැහැ. ඊට වැඩි එහා ගිහිල්ලා මේ රටේ සමස්ත දමිල ජනතාවටම හැම දමිල ජනතාවටම අපේ දිස්ත්‍රික්කවල වෙන්න පුළුවන් මාතර වෙන්න පුළුවන් හැම මිනිහෙකුටම සාධාරණයක් වෙන ගමනකට ප්‍රවේශයක් ගන්න. අපි හිතනවා මේ මොහොතේ සියල්ලට උත්තර හොයන්න බැරි වෙයි. හොඳ ප්‍රවේශයක් ගන්න අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. ඒක පළවෙනි අවස්ථාවේ වෙලා තියෙනවා. මොකද ලයිම් කාමර සංස්කෘතිය දැන් අවුරුදු කීයක්ද? දැන් මේ රටේ ජනතාවත් එක්ක සිංහල ජනතාව එක්ක මුස්ලිම් ජනතාවත් එක්ක මේ දෙමළ ජනතාව බද්ධ වෙලා අවුරුදු 100කට වැඩිය ගිහිල්ලා තියෙනවා. අද ලයිම් කාමරෙන් එළියට දාගන්න ඇමතිවරු කවුරු හිටියත් කවුරු හරි කියනනම් අපි තමයි දෙමළ ජනතාවගේ එකම උරුමකාරයෝ එකම දෙමළ ජනතාවගේ ගැලුම්කාරයෝ කෙනෙක් කවුරු රෙදි ගලව ගන්න ඕන කරු ඇමතුමනි තවම ලයින් කාමරෙන් එළියට ගන්න බැරි නම් ජනතාව එක්ක ඔබතුමාලව රවට්ටලා තියෙනවා පාලකයෝ මෙරටේ ජනාධිපතිවරු ඔබතුමාලගේ ඡන්ද ටික අරගෙන මෙරටේ පාලනය කරගෙන යන්න අවශ්‍ය හයිය හදාගත්ත විතරයි ඔබතුමාලගේ හයිය අරගෙන ගිහිල්ලා මේ රටේ අහිංසක දෙමළ ජනතාව ලයින් කාමරෙන් එළියට දාගන්න තාම බැරි වෙලා තියෙනවා ඒක අපිට පේනවා. මම නිකන් කල්පනා කළ බලන ලයින් කාමරයක් ඇතුලේ අවුරුදු 20 30 දරුවෝ කසාද වැඳලි වෙලා අලුත් ජෝඩුව ගිහිල්ලා ඉන්නේ අම්මා තාත්තාත් එක්ක. නිකන් හිතලා බලන්න ඒ සංස්කෘතිය තුළ මේ මිනිස්සු මොන තරම් ප්‍රශ්නවල එක්ක ජීවත් වෙන්නේ. වැසිකිලි පහසුකමක් නැහැ, වතුර ටිකක් නැහැ. මේක දේශපාලනීකරණය කළ කවුරු හරි ඇමතිවරයෙක් ඇවිල්ලා උඹලා මේ ටික අරගනින් කියලා ටකරන් කොල්ලට දිගත් දීලා ඡන්ද ටික ගන්න සම්ප්‍රදායෙන් අයින් වෙන්න ඕනි. ඒ නිසා අපි සිංහල වුණත් අපිට පේනවා මේ රටේ දමිල ජනතාව කොච්චර ලොකු ශක්තියක් ජාතික ආර්ථිකයට ලබා දෙනවද කියලා ඒ ජාතික ආර්ථිකයට ලබා දෙන ගෞරවය තියන්න මේ රටේ පාලකෝ අඩු වැඩි වශයෙන් වැඩ කරලා තියෙන කොච්චරද කියන එක හොයා බලන්න වෙනවා. ඒ නිසා මම හිතනවා තරුණෙක් විදිහට දේශපාලන අනාගතයක් තියෙන කෙනෙක් විදිහට මේ ප්‍රශ්නේ හරි තැනින් අල්ලගන්න. නායකයොන්ට ඔබව නටවන්න දෙන්න එපා. මේ ඡන්ද කොට හදාගෙන ඉවර වෙලා ජනාධිපතිවරු හදන්න ආණ්ඩු හදන්න ඔබේ හයි අරගන්න ඉස්සෙල්ලා ඔබේ ජනතාවගේ යුතුකම් ටික ඉටු කරලා දෙන්න කියන ඉල්ලීම කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි වතු ජනතාවගේ මේ වෙලාවේ තියෙන දැවෙන ප්‍රශ්නෙට උත්තර හොයන්න මං හිතන්නේ මේ ආණ්ඩු තුල අවශ්‍ය කතිකාවක් නැහැ. අපි හිතනවා අද ඔබතුමාගේ අවසන් කතාවේදී මේ ගැන යම් කිසි අදහසක් එයි කියලා තමයි වතු මේ මොහොත වෙනකොට දමිළ ජනතාවත් එක්ක බද්ධ වෙලා තියෙන මීට අවුරුදු 40ට 50ට තිබිච්ච සංස්කෘතිය දැන් වෙනස් වෙලා තියෙනවා. එදා වත්තේ ඉන්න ජනතාවගේ අරමුණ වෙන්නේ වත්තටම සේවය කරලි වෙලා වතුවේ ඒ වත්තේ ආදායමෙන් ජීවත් වෙනවා. අද ඒක වෙනස් වෙලා. අද වෛද්‍යවරු හැදෙනවා, අද නීතිඥවරු හැදෙනවා, අද වෘත්තිකව හැදෙනවා. ඒ වෘත්තිකව හැදෙනකොට වත්තට අවශ්‍ය කම්කරු සේවය ලබා දෙන කෙනෙක් නැතිවද කම්කරු සේවය නොලබනකොට මේ අපේ ප්‍රදේශවල දන්න කාරණා මම දන්නේ නුවරළිය කොහොමද කියලා වත්තේ ඉන්න මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නැහැ. වත් සමාගම් බලන්නේ එළවල දාන්න. මොකද ගුරුවරයෙක් ඉන්නේ නැත්තම් වෙන වෘත්තිකයෙක් ඉන්නේ වත්තේ වැඩ කරන්නේ නැහැ. උඹ එළෝ උඹ ඵලයන් කියලා එළවල දාන්න හදනවා. ඒතොර මොකද වෙන්නේ? ඒකේ සාධාරණ කමකුත් වෙනවා දෙපැත්තෙම. හැබැයි මේකට එක උත්තරයක් හොයන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැද වෙනකක්. මේ මිනිස්සු හැමදාම මේ වතුවල දලු කඩන්න නෙවෙයිනේ ඉන්නේ. මේ මිනිසුන්ට ජීවිතයක් තියෙනවා. මේකේ ගුරුවරු හැදෙන්න ඕනේ, ඉගෙනගත්ත මිනිස්සු හැදෙන්න ඕනේ. සමහර පාලකයෝ නම් කැමති නැහැ මේ මිනිස්සු ඉගෙන ගන්නවට. සමහර පාලකයෝ කැමති නැහැ මේ මිනිස්සුන්ගේ මේ ජීවන මට්ටම ඉහළට යනකොට. එතකොට ඔවුන්ගේ පාලනයෙන් බැහැර වෙන හින්දා ඔවුන් කැමති නැහැ සාදීන තීරණ ගන්න පුළුවන් මිනිස්සු ටිකක් හැදෙනකොට. අපි හිතනවා දමිළ ජනතාවත් මේ රටේ මිනිස්සු විදියට මේ මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න පුළුවන් ආකාරයට ඒ වටපිටාව හැදීමේ වගකීම තියෙනවා. සා අපි කියනවා
ඔබතුමාට තව විනාඩි 2ක කාලයක්.
ඒ නිසා අපි කියනවා විශේෂයෙන්ම මේ රටේ වතුවල ඉන්න ජනතාවට ඒ වතු සමාගම් වල මේ වෙනකොට අවශ්‍ය කටයුතු වැවිලි කර්මාන්තේ සිද්ධ වෙන්නේ නැහැ. වැවිලි කර්මාන්තේ සිද්ධ වෙන්නේ නැති ඉඩම් ටික බෙදලා දීලා ඔවුන්ට බදු දෙන්න ඒ වතු කම්කරු ජනතාවටම ඔවුන්ට ඉඩම් වල බදු අයිතිය ලබා දෙනන්නේ මේ මිනිස්සු ඊට පස්සේ මේ රටේ වැවිලි කර්මාන්තේට හයියක් ලබා දෙයි. එහෙම නැතුව මේක ආපහු වතු සමාගම් වලට කඹරන්න මං හිතන්නේ නැහැ වතු දමිළ ජනතාව එකතු වෙයි කියලා. ඒ නිසා අද වතු ජනතාවත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න වතු සමාගම් ඇතාරලා දා තිනවා වැවිලි කර්මාන්තයේ වැටිලා තියෙනවා ඒ වැටිච්ච එකට ප්‍රධාන හේතුවක් තමයි මේ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නිසා සමහර සමාගම් ඇතාරලා දාලා තියෙන වතු ටිකේ අයිතිය දෙන්න මේ රටේ ජනතාවට දෙමළ ජනතාවට ඒ අයිතිය දුන්නාට පස්සේ ඒ මිනිස්සු මේ රටට නැවත වතාවක් ඒ ආදායම ගේන්න පුළුවන් අවස්ථාවක් උදා කරනවා වගේම ඔවුන්ගේ ජීවිකාව හදා ගන්න පුළුවන් වටපිටාවක් හැදේ ඒ නිසා අවසාන වශයෙන් අපේ රටේ වෘත්තීය සමිති හදන එක ගැන ගරු සභාපතිතුමනි මේක මං හිතන්නේ කම්කරු අමාත්‍යාංශයේ යන්න ඕන මේ වෘත්තීය සමිති හදන්න ගියාම දමිළ ජනතාව ටිකක් එකතු කරගෙන වතු සමාගම් එකතු කරන වෘත්තීය සමිති හැදෙන ඕල් සේල් හැදෙනවා වෘත්තීය සමිති හැදුනට හැබැයි වෘත්තීය අයිතිය රටේ ජනතාවට ඒ වෘත්තීය අයිතිය ආරක්ෂා කරන්නේ නැහැ ඒ අමාරුවෙන් ජීවිකාව ගන්න මිනිස්සුගේ තා රුපියල් 50ද 100ද කපා ගන්න එක විතරයි වෙන්නේ වැඩේ වෙන්නේ නැහැ ඒ නිසා මම ඊතර ඒක නියාමනයක් අවශ්‍යයි ඒ නියාමනය තුල මේ රටේ දේශපාලනය කරන්න පුළුවන් බිමක් හදලා දෙනවට වඩා දැන් ඔය CWC එකත් මං හිතන්නේ අපේ පැත්තේ
අවසානයි
එන්නේ ඡන්ද කාලේ විතරයි මිනිසුන්ගේ ප්‍රස්තිකෙදී මැදිහත් වෙන්නේ නැහැ ඒ නිසා අපි කියනවා වෘත්තීය සමිති තියෙන්න ඕන හැබැයි ඒක රත්නපුරේ මිනිහට අවසන් කරන කර සබාවද ඒක රත්නපුරේ මිනිහටයි නුවරඑළේ මිනිහටයි සමාන වෙන්න ඕන අන්න එහෙම සමාන වෘත්තික අයිතිවාසිකම් දෙන්න පුළුවන් වෘත්තීය සමිති දෙන එහෙම නැත්තම් තමන්ගේ දේශපාලන ගමන ගෙනියන්න තමන්ගේ දේශපාලන හයිය වෙනුවෙන් විතරයි
වෘත්තීය
සමිතික හදාගන්න එපා සා අහිංසක දමිළ ජනතාවගේ කරපිටින් දේශපාලනය නොකර උන්ගේ අයිතිනුත් ආරක්ෂා කරන්න ඇමතිවරු කටයුතු කරන්න ඕන කියමින් මගේ වචන
බොහොම ස්තුතියි ගරු මේජා සුදර්ශන දෙනපිටියේ මැතිතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා ගරු ඇමතිතුමා ගරු ජීවන්ත වණ්ඩපන් මැතිතුමා
honorable member I'd like to just keep my comment short since we're running short of time I would just like to explain something because you brought in the name of my union as far as the Ceylon Workers Congress is concerned it is far older than you me and everyone here combined It's 85 years old. It's older than almost all the political parties, especially the one you represent. Second thing is, I would like to say one more thing. We are not using the workers for our political benefit. We didn't put anybody to contest in Ratnapura. But when in Ratnapura there was an issue, you did not go. I went. I'm a Noorelia district MP. I don't have to go. So please look in the mirror and put your accusation. Second part is Honorable Shanakyan is sitting right there. He is the youngest member in the opposition, I believe. I am the youngest member in the ruling party. We both weren't even called to the youth caucus, no, Mr. Hesha. You didn't even give us space in the youth caucus and you're sitting here and talking to me about inclusivity.
Please wind up.
Thank you.